మీలాంటి గారు అమృతసర్ నాయక గారు మంత్రితుమా
గారు నియోజక నాయకత్వమని గారు సభాపతిత్వమని విశేషం అద జాతిక ప్రతిపత్తి ఆర్థిక కడతి పిలుపు నమాత్యాంశి అధికార నమాత్యాంశి నీతి సామ్య దక్ష సంవర్ధన నమాత్యాంశ కేర మమితాన్ని వెదగత్మ మాత్యాంశ కీపే పిలుబన్ తమై కారక సభా వివాది పెవెత్తిని ఎని సమయ అవస్థావేది కరుణ కీపే ఇదిరిపత్ కరండి అవస్థావ లబాది పిలిబంధవ ఒబతుమాట బిహిమి స్థుతి వంత విన అప తేరుంగన్న ఓన గారు సభాపతిత్వమని జనవరి మాసే అటవినిద మేరటే జనతావ లబాదిన జనవరమే ప్రధాన హరయక్ తిబునా వంచనికయంట దూషితయంట దండువం పెమనివీమత్ ఎమ వంచా దూషణ కరణలద దీపల యలి మహాజనయావిత పవరాగనీమ ఏ తమై జనవరం ఏ ప్రధానమ కొటస మాహితనవ ఏ ప్రధానమ కొటస ఇటు కిరీమేది నీతి సామే పిలిబంద అమాత్యాంశట అధికరణ అమాత్యాంశట ఏ సువిశేషి కార్యభారయ పెవరీ తిబినం అప దాన్నో మే తిబును పొలీసీ మొకాక్ద కేల నియోజ్య పొలిస్పతివరు కప్పమట మినీమరపు ఇతిహాసత్ తిబిన ఒబతుమా దాన్నో కప్పం గనీమ మిసి హేతు కొటగిన కప్పం గనీమ సందహ మినీమరం హేతు కొటగిన నియోజ్య పొలిస్పతివరే అద సిరబారే ఇన్ ఇవాగేమ సిదువినలాద ఘాతనయన్ సిదుకర్ణద అపరాధయ ఇలిదరవ్వీమ వెలక్వీమ సందహా కటితు కరా ఏకీల శకకరమి జ్యేష్ఠ నియోజ్య పొలిస్పతివరే రిమాండ్ బారీ ఇవాగేమ వర్తమాన పొలిస్పతుమా దన్నవేతి ఎతుమా మీ బస్ మీ ఎతుమా మద్రవ్య పిలిబంద ప్రధాన కార్యభారెతుమాట పౌరుపు వెలావి విలేసుదాకీన ప్రధాన కుడుజావారం కరువాగి ఏ పరీక్ష అనేది పొలిస్పతి తుమామ ఇతో నియోజ్య పొలిస్పతి వరే కటియట ప్రకాశకర మా దన్న విధియట హిటపు పొలిస్పతి మహింద బాలసూరి మహాత్మే విలేసుదాగిన్ నివాస కరగన తిబిన భవ ముదల్లరం తిబిన భవ మీ మీ వర్తమాన పొలిస్పతి తుమామ కరు ప్రకాశ మా ఎదిరిపిటం సాకచ్చావకది సభావకది పౌద్గలిక మునరే సాకచ్చావక్ నువ్వి ఇతరు అపి దన్నమైన పొలిస్పతి వరయా హిట మా పొలిస్పతివరయా కుడుజావరం కరువన్గిన్ కప్పంగరం తిబినవనం నియోజ్య పొలిస్పతివరు అపరాధ కర్ల తిబినవనం కప్పం సదా నియోజ్య పొలిస్పతివరు అపరాధ వలక్కలా తిబినవనం అపెరటే పొలీసెట అత్పత్తి తిబుని ఇరునామ పిలిబందవ ఇతా హుద చిత్రయా అపిట మవాగండ పులువ మే పొలీసియంద అపి మేరటే నీతి హా సామి స్థాపిత కిరీమ బలాపొరుత్తువన్ మెవెని పొలీసెకింద ఎని సమా హితనవ పోలీస్ బార అమాత్యవరయాట వర్తమాన పొలిస్పతి తుమాట ఇక కడివిన్ కథాకరాటన కమక్ నాయకుల మట ఇతను సువిశేషి కార్యభార ఎవరీ తిబినో కిల విశ్వాస కరణ నీతి సామయ యలి తహవురు క్రీమ సదా పొలీసియ తుల ఎతికరగతి వినస్కం ఎతి క్రీమ్ విడివి ముఖదే సరళ కరుణ నివి ముఖద గరు సభాపత్తుని మీ తత్వే వంచా దూషణ పిలిపద తత్వే హుదకలా ఆయతనకిన్ తవ కౌరరి పుద్గలే కొరకం క్రీమాక్ నెవే మే ఆపిరటే ప్రబల దూషిత వలల్ల మీ లంకాయ ప్రధాన దేశపాలకి నిన్న అసూహతర దహాక్ మన పొలీసిన్ పణహకట ఆసన పిరిసక్ మీ సంబంధ విడం ఎక్లాక్స్ అనుదహాక్ మన హముదావిన్ సీయకటత్వడ అవరు పిరిసక్ మీ సంద దాయక విలా తిబినం దిదా సారసీయక్ మన పరిపాలన సేవ నిలదారంగి పణహకట ఆసన ప్రమాణక్ మీ దూషిత వలల్ల ఇన్నాం అపిరట వ్యాపారిక న్యాయకియాగన్న డీల్ కరువన్ మే దూషిత వలల్ ఇన్నాం పెహదిలియోమ అధికరణే కొటసుకు మే దూషిత వలల్ ఇన్నాం ఎనిసా మే దూషిత వలల్ హముదావిన్ పిరిస పోలీసిన్ పిరిస రాజ్య నిలదారి దేశపాలకిన్ అధికరణిన్ కొటస సమన్విత దూషిత వలల్ మూంట నీతి విరోధ గినియావి తిబినం ఎవన్ గార్డ్ విని ఆయతన వల్ల ఒంట పాతాళి సబద కంతిబినం కౌన్ మీరటే అపరాధ వల్ట హౌల్లులా తిబినం ఎనిసమే దూషిత వలల్లట ఎరహివ తమై మీ క్రియామార్గ ద్యత్పిన్న తిబిన్ హెబై మీ దూషిత వలల్లట ఎరహివ క్రియామార్గే హుదు ఎఫ్సిఐడికే పెమినిల్లికిన్ హో అల్లసో దూసం సభ పెమినిల్లికిన్ హో మాధ్య సాకచ్చావకిన్ హో వలక్వాగత హెకివేవి కిలప విశ్వాసకరాన్ని නමුත් මේ සුවිශේෂී කාර්යබාලයක් පොලිස් දෙපාර්තමේන්තුවට පැවරන බව අපි විශ්වාස කරනවා. මේ දූෂිත වලල්ලට එරෙහිව මේ දූෂිත වලල්ල පොඩිපට්ටම් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන්ම වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ පිළිබඳ මා දැක්කත් සාකච්ඡා ගොඩක් පැන නගුණා. එහි නීත්‍යානුකූල භාවයේ නීත්‍යානුකූල නොවන භාවයේ පිළිබඳ. නමුත් පසුගියදා කොළඹ මහේස්ත්‍රාත්තුමාම අධිකරණයෙන් තීරණයක් ලබා දී තිබෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ පිහිටීම නීත්‍යානුකූල වන බව. එනිසා තවදුරටත් අපි පාර්ලිමේන්තුවේ ඒ නීති විරෝධීද නැද්ද කියන සාධක සාකච්ඡා කිරීමෙන් පළක් නැහැ. නමුත් මේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ වෙත පැමිණිලි 350කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. නමුත් මේ 350 මා දැක්කා ජනාධිපතිතුමා කියලා තිබුණා FCID එක පොඩි ඒවා කරන්නේ ලොකු ඒවා කරන්නේ නැහැ කියලා. රටේ ජනාධිපතිතුමා වෙන ප්‍රකාශ කරපුවා ඒක බරපතල. නමුත් මම විශ්වාස කරනවා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙ වෙත පරීක්ෂණය සඳහා අවශ්‍ය වෙන ලිපිගොනු ඉදිරිපත් කරන ලබන්නේ පොලිස්පතිවරයා විසින්. පොලිස්පතිතුමා විසින් තමයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙට අදාළ පැමිණිල්ල පරීක්ෂණ කිරීම සඳහා නියෝගයක් ලෙස නිකුත් කරන ලබන්නේ. එනිසා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙට ගරු සභාපතිතුමා අයිතියක් නැහැ පොඩි ලොකු තෝරන්න. එහෙම අයිතියක් ඒගොල්ලන්ට දීලා නැහැ. ලැබෙන සෑම පැමිණිල්ලක්ම පරීක්ෂාවට භාජනය කොට අධිකරණයට වාර්තා කොට නීතිපති පාර්ලිමේන්තුවේ සහය මත නඩු පැවරීමේ ක්‍රියාවලිය දියත් කළ යුතු තිබෙනවා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාස. ඒකට කොහෙද දීලා තිබෙන අයිතියක් නඩු අපරාධ තෝරන්න? ලොකු එකක් තියාගෙන පොඩි ඒවා අත්තරින් එහෙම බලයක් දීලා නැහැ. මොකද පැමිණිලි තේරීමේ බලය දූෂණය ලොකුද පොඩිද කියලා තේරීමේ බලය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසට නැහැ. එනිසා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසට පැමිණිලි තිබෙන සියලු පැමිණිලි විභාගයට ලක් කළ යුතුයි. එය පැරණි ආණ්ඩුව පිළිබඳවද එහි එය අලුත් ආණ්ඩුව පිළිබඳවද එය අලුත් ආණ්ඩුවේ පැරණි අමතුරු පිළිබඳවද කිසිදු ભેදකින් තොරව කළ යුතුව තිබෙනවා. හැබැයි වයිතා වගකීමෙන් කියනවා අද සිදුවෙමින් තිබෙනවා සමහර ලේඛන යටපත් කර ගැනීම සඳහා වූ බලපෑමක් සහ මැදිහත් වීමක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙ තිබෙනවා. ඔබතුමාලා ආණ්ඩුවකට තේරුම් ගත යුතු තිබෙනවා. ඔබතුමාලට ලැබී තිබෙන ජනවරමේ හරය මේ විශේෂ ආණ්ඩුවක් මේක. ගරු සභාපතිතුමනි අපි දන්නවා 1994 දී ජනතාව පෙළ ගැසුනේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති පුටිය වාඩි කරවන්න. 2005 ජනතාව චන්දපොලට ගියේ එක්ක රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති කරන්න එක්ක මහින්ද මහත්මයා ජනාධිපති කරන්න. හැබැයි මේ සැරේ චන්දපොලට ගියේ නායකෙක් තෝරනවට වඩා ඉන්න නායකයා ඉවත් කරන්න. එහි අතුරු ප්‍රතිඵලය හැටියට තමයි තමුන්නාන්සේලාගේ ආණ්ඩුව ගොඩනැගුණේ. තමුන්නාන්සේලාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කිරීමේ ප්‍රමාර්ථයෙන් හෝ පොලිස් ඇමතිතුමා ඇමති ධූරය ලබා දීමේ ප්‍රමාර්ථයෙන් හෝ ජනතාව චන්දපොලට ගියේ නැහැ බහුතරය. එහෙම යන ඇති බහුතරය. බහුතරයක් චන්දපොලට ගියේ ඒ කළු දසකයට නායකත්ව දෙන ලද දූෂිත පාලනය බිඳ වැටීමේ අරමුණි. ඒ නිසා අන් කවරදාටත් වඩා මේ ජනවරමේ හරය තමුන්නාන්සේලා තේරුම් ගත යුතු තිබෙනවා. හැබැයි දැන් සිද්ධ වෙමින් තිබෙන මොකක්ද? ඒ ජනවරමේ හරයට මුළුමනින්ම ප්‍රතිපක්ෂව මෙහෙවීමක් අද සිද්ධ වෙමින් තිබෙනවා. ඒ නිසා තමයි මේ වංචා දූෂණ වලට පිළිබඳ දූෂිතයන් නිදැල්ලේ කරක් ගහමින් අද ඉන්නේ. ගරු සභාපතිතුමනි දේපල අහුවෙනවා අයිතිකාරයෝ නැතුව. මෙහෙම එකක් අපි දැකලා තිබෙනවා. ඔබතුමා දන්නවා ඔරුතොටපාරේ මිලියන 100 ගණනක් වට නිවාස අහුවෙනවා. මාතර බ්‍රවුන්සිල් වල අක්කර ගණන් ඉඩම් හම්බ වෙනවා. මේ පැත්තේ මල්වානේ මිලියන 10 මිලියන 100 ගණන් වල දේපල අහුවෙනවා. හැබැයි පොලිස් දෙපාර්තමේන්තුවට අයිතිකාරය අහුවෙන්නේ. ඒ කියන්නේ මේවා මහ බ්‍රහ්ම මෞපියවල. අපි දැනගන්න තියෙන එකතරයි. අයිතිකාරය නැතු දේපල අහුවෙන්නේ කොහොමද? අයිතිකාරය ගැලවෙන්නේ කොහොමද? මේ රටේ මහ ජනයාගේ ධනය වංචා දූෂණය කරන ලද අයට දඬුවම් පැමිණීම කරෙහි පමණක් නොවේ තමුන්නාන්සේලා ඒ දේපලයලි අත්පත් කර ගැනීම පිණිස දක්වලා තිබෙන අඩු අවධානය. එකල යුතු ඒ තමයි ජනවරම. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පත්තේ වාඩි වූ පළියට ආණ්ඩුවකට හිතු හිතු දේ කිරීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. ආණ්ඩුව නැවත නැවත සිහි ගන්වා ගත යුතුව තිබෙනවා. තමන්ට ආණ්ඩු බලය හෙබවීම සඳහා දෙන ලද ජනවරමේ හරය. හැබැයි අද තමුන්වහන්සේලා කටයුතු කරමින් තිබෙන්නේ ඒ ජනවරමට මුළුමනින්ම ප්‍රතිපක්ෂ ලෙස හිටගනිමින්. එනිසා මේ වංචා දූෂණ පිළිබඳ සිදුවීමෙන් තිබෙන විමර්ශන මේට වඩා වේගවත් කිරීමක් මෙහෙවීමක් අත්‍යවශ්‍යයි. මේ සුවල්ප ධනයක් නෙවෙයි මේ 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 ගෙයක් හදාගන්න මුදලක් නිසා ගෙයක් හදාගන්න ගාණක් එකතු කරා හරි ගෙයක් හදාගන්න ඉඩමක් නැති නිසා පර්චේස් 20ක් අල්ලගත්තා හරි මෙහෙම එකක් නෙවෙයි මේ දැවැන්ත දූෂිත වලල්ල මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා තිබෙනවා නාස්ති කරලා තිනවා එක්රස් කරලා තිබෙනවා ඒවට දඬුවම් ලබා දීම තමුන්වහන්සේගේ වගකීමක් නෙවෙයි හැබැයි අඩුම තරමේ තමුන්වහන්සේලාට ඒ පිළිබඳ තියෙන ඉතාමත් අඩු අවධානයක් විතරක් නෙවෙයි ඒ නොසලකා හැරීමේ තරමේ වටිනාකමක් සහිත දෙයක් බවට පත් වී තිබෙනවා මම පොලිස් අමාත්‍යවරයාගෙන් දැනගන්න කැමති මගව තියෙන පැමිණිලි සියල්ල උඹතුම සාකච්ඡා වෙයිද කියන්නේ මොකද්ද මොකද්ද ඒ සඳහා අත්පත් කරගෙන ඉතිර අවසන් ජයග්‍රහණ කුමක් කොතැනද ඇවිල්ලා තිබෙන්නේ කොතනද නතර වෙලා තිබෙන්නේ නතර වෙන්න බාධා මොනවද ගරු සභාපතිතුමා අපි ඉදිරියේදී මේ හැම පැමිණිලක්ම නතර වෙන්න බාධා කරපු ස්ථානයන් පිළිබඳව මේ පාර්ලිමේන්තුව පිළිදරව් කරන්න. කවුද මේවා පිටපස්සෙ ඉන්නේ? කවුද බාධා කරේ? කවුද කතා කරේ? මේ මේ රටේ ජනතාව දැනගන්න ඕන. වංචා දූෂණය කරා වගේම වංචනිකයන් දූෂිතයන් ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන මෙහෙයුමක් මේ රටේ ජනතාවට ඉල්දරව් වී යුතුයි කියලා ගරු සභාපතිතුමා අපි කල්පනා කරනවා බලමු ආණ්ඩුවේ හැසිරවීම. ඒ විතරක් වංචා දූෂණ පිළිබඳවක් නෙවෙයිද? ඒ කළු දශකය මා අපරාධ වලින් පිරිච්ච දශකයක් බවට පත් වෙලා තිබුණා. මිනිසු භීතියට පත් කරලා තිබුණා. දුරකතනෙන් දුරකතනයකට තව කතා කරන්න බය තත්ත්වයක් නිර්මාණය කරලා තිබුණා. ඒක නෙත්ත. ඇමතිවරේ තව ඇමතිවරු දුරකතනෙන් කතා කරන්නේ නෙවෙයි. භීතිමේ තත්ත්වයක් නිර්මාණය කරලා තිබුණා. ඒ හිතාමත් පැහැදිලි සාධක සහ සමාජයට එළියට ආපු කරුණු ප්‍රධානතුමක් ගත්තොත් තාජුදීන්ගේ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග මහත්මගේ ඝාතනය සහ එක්නලිගුඩගේ ඝාතනය අතුරු දහන් වීම. ඒක ප්‍රබලයි. මේ ප්‍රබලතාවයට පත් වී තිබෙන්නේ අනෙක් ඒවා නොසලකිල්ල නිසා නෙවෙයි. නමුත් ඒවා ප්‍රබලයි. හැබැයි මොකක් සිදුවෙමින් තිබෙන්නේ? තාජුදීන්ගේ ඝාතනය ඒ විකට නාටකයක් බවට තවදුරටත් පත් වෙන ඉඩ දෙනවා තමුන්වහන්සේලා. එක් එක් මොහොතේදී රංගතක්වන නාට්‍ය මාලාවක කොටස් කරගෙන බවට පත් වී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා දීර්ඝ කාලයක් අත්අඩංගුවේ සිටිනවා. එහෙම කොහොමද පරීක්ෂණවල සිද්ධ වෙමින් තිබෙන්නේ? ඉන්දත් මේ පරීක්ෂණවල රිද්මය එක් එක් දේශපාලන වමනා කම්මල රිද්මයට අනුව තීරණය කරනවාද කියන සාධාරණ සැකේ පැන නගමින් තිබෙනවා. මේ පරීක්ෂණවල රිද්මය දේශපාලන රිද්මයත් එක්ක සම්බන්ධ කරමින් තමයි ගරු සභාපතිතුමනි කියාත්මකින් තිබෙන්නේ. ඒ නිසා තමයි තාජුදීන්ගේ ඝාතනය, ලසන්ත වික්‍රමතුංගේ ඝාතනය සහ එක්නැලිගුගුඩ ඝාතකයන් කර්ලියට එනවා. දේශපාලන එක් අධිරේකදී නැවත යටට යනවා. දේශපාලන තවත් රිද්මයකදී සාධාරණේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒවා ඒ සඳහා වූ යුක්තිය. හැබැයි පොලිස් දෙපාර්තමේන්තුව තාමත් ඒ සඳහා වූ යුක්තිය සාධාරණ ලෙස සිදු කිරීමට සමත් නොමැති වී බව තමයි මා දන්නේ. මා සතුටු වෙනවා කවදා හරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සිනවිරත් මහත්මයා ඔහු කවදා හරි විශ්‍රාම ගිහිල්ලා ඔහුට මේ ඉතිහාසය ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මා බලාපොරොත්තු වෙන ඔහු කවදා හරි විශ්‍රාම ගියපු දවසක මේ දශකේ මේ
ගරු සාගර රත්න කැමතිතුමා
ඔය කාලේ තියෙන මට
මං ඊටම කෙටියෙන් කියන්නේ ඔබතුමා ඉදිරිපත් කරන මේ කාරණා ඔක්කොම අධිකරණයේ විභාග වෙන නඩු ඉතින් මම මෙතන නම් ගම් විස්තර කියන්න බෑ. නමුත් ඔය කියන ප්‍රධාන ගණයේ නඩු සියල්ල විමර්ශනය වෙමින් පවතිනවා. ඒ වගේ ප්‍රගතියක් තියෙනවා. විශේෂයෙන් අපි ආරම්භ කරපු තැන ඉඳන් දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ ආරම්භ කරපු අවස්ථාවේ ඒව ආරම්භ කරන්න සිදු වුණේ කිසිම සාක්ෂියක් ඒ එවිඩන්ස් ඔක්කොම ඩිස්ට්‍රොයි කරලා තිබ්බ අවස්ථාවක. ඉතින් එතන ඉඳන් පටන් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔබතුමා තව නඩුවක ඉඩමක් ගැන කිව්වා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට තියෙන අවකාශයේ අධිකරණය කරුණු ඉදිරිපත් කරන්න. ඒ අධිකරණයෙන් තීන්දුව දෙනවා. අපි ඒ අනුව අපිට ඉඩමේ අයිතිකාරයා ගැන අපි ඒ තිබ තොරතුරු සියල්ල දක්වලා තියෙනවා. ඉතින් අධිකරණය අපිට දැන් තීන්දුව කරලා කියන්න ඕනේ කොහොමද මේක කටයුතු කරන්නේ කියලා. ඒ වගේම ඒ ඉඩම් අද තහනම් කරලා තියෙනවා. ඒව රාජ්‍යයට ඒව දැනුම් දීලා තියෙනවා. ඒ වෙන්දිස් කළා ඒ මුදල් උසාවියේ ඒ මුදල් තැන්පත් කරන්න
කියලා. මම ගරු ඇමතුමාට කියනවා මේ ඉඩම් මේ දීපල මහා බ්‍රහ්මයා මවන ලද දීපල බවට පත් නොවි ජනතාවගේ ධනයෙන් හොරකම් කොට එක්රැස් කරගන්න ලද දීපල බවත් ඒ වංචනකයන් කවුද කියන බවත් සමාජයට දරව කරවයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම අවසන් කරන්න මම කාලය පිළිබඳ ප්‍රශ්නේ
කමන්න පැහැදිලි කිරීමකට අවශ්‍ය නම් දෙන්න වෙලාව දෙන්න.
ආ වෙලාව දෙනවා අපිට.
හොඳයි. ඔබතුමාට වගේම ඒ උමනාව පොලිස් දෙපාර්තමේන්තුවටත් රාජ්‍යයටත් තියෙනවා. ඒ අපිටත් ඒ තියෙන සාක්ෂි අනුව තොරතුරු අනුව උසාවියේ අධිකරණයේ කරුණු ඉදිරිපත් කළා තමයි කටයුතු කරන් තියෙන්නේ. ඉතින් ඒ පරිගැණීම් ස්වරූපයෙන් නෙවෙයි අපි යන්නේ. අපි මේක ඒ නඩු ටික හරියට විභාග කරනවා.
ඒත්
ඒ වගේම අපි පොදිය වගේ හැම එකම බදාගෙනත් නැහැ.
බොහොමද මේ
කරන්න පුළුවන් මූලික
හොඳයි හොඳයි.
ඔව් මම ගොඩක් ඒ විවාදෙට යන්නේ නැහැ. අපි ඔබත් ජීවත් වෙනවා මමත් ජීවත් වෙනවා. අපි බලමු අනාගතේ මොකද්ද කියලා. හැබැයි මා මේ කතා කරන්නේ ගත කර තිබෙන අවුරුදු එකහමාරකට ආසන්න කාලය පිළිබඳව. ඔබට කියන්න පුළුවන් හෙට මේවා වේවි අනිද්දා මේවා වේවි අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා ඕන තරම් කියන්න පුළුවන්. හැබැයි මා කතා කරන්නේ සිදුවී ඇති දේ පිළිබඳව. ඒ තමයි අපි ඉදිරිපිට තියෙන සාක්ෂි. ඒ තමයි අපි කතාවකට පදනම් කරගත්තු කරුණු. අදාසක් ඉදිරිපත් කරගෙන තියෙන පදනම් කරගත්තු කරුණු. හෙට සිදුවෙන දේ ඒ අනියමාර්ථ අසම්භාව්‍ය හෙට මෙහෙම වුණොත් මෙහෙම වේවි. හෙට වැස්සොත් කුඩයක් නැතුව යන්න හොඳ නැති වීවි. ඒව වැඩක් නැහැ. මම අවසන් කරන්න. මම ඒකට පැටලෙන්න යන්නේ නැහැ. මම නැවත කියන්නේ. මේ මා ඉතා පැහැදිලි. මම මේ සාකච්ඡාව ඉතා පැහැදිලිව කිව්වා ගරු සභාපතිතුමනි. අපි බලමු තවත් කාලයක්. නැත්නම් මේවට බාධා කරේ කවුද කියලා අපි නම් ගම් නැතුව කියන්න කියලා මම කිව්වා. දැන්ට මම දන්න නිසා කිය. ඒ නිසා තමයි මම ඉල්ලන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිතුමා කවදා හරි විශ්‍රාම ගියපු දවසක මේ ගත වෙච්ච අවුරුදු එකහමාර ඉතිහාසය ලියන්න කියලා. මෙරටේ දේශපාලකින් අපරාධ කරුවන් අපරාධ බේරා ගැනීම සඳහා දියත් වෙන මෙහෙයුම කවර ආකාරයේද කියලා එතුමා ඉදරව් කරයි කියලා. මම හිතනවා FCID කේ නියෝජ්‍ය පොලිස්පතිතුමා ජේසු නියෝජ්‍ය පොලිස්පතිවරයාත් කවදා හරි මා දන්නේ ලියද නැද්ද කියලා. මම සතුටු වෙනවා ලියනවා නම් මේ අවුරුදු එකහමාර කාලය කොහොමද ගත වුනේ කියලා. දැනගන්න පුළුවන් අපරාධකරුවන් බේරා ගැනීම සඳහා තියෙන මෙහෙයුම ජාලයේ ප්‍රමාණය. ඒක මම මේ කියන්නේ. එනිසා මේ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම පිළිබඳව මේ දියත් වෙමින් තිබෙන පරීක්ෂණ මේට වඩා වේගවත් කිරීම සහ මේ පරීක්ෂණ යටපත් කර ගැනීම සඳහා දරන ප්‍රයත්න අනිවාර්යයෙන්ම වැලක් විය යුතු කියලා මම හිතනවා. ඒ සඳහා පොලිස් ප්‍රතුමා කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මුල් අපරාධ විමර්ශන කොටස පිළිබඳ විශාල සාකච්ඡාවක් සිදු වූ නිසා ගරු සභාපතිතුමනි අපිට මතකයි දකුණු පළාතේ අමාත්‍යවරේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පිළිබඳ එක වෙලාවකදී කිව්වා ඔවුන් බලයට පැමිණි වහාම මූල්‍ය අපරාධ කොට්ටාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගල්ගසා මරා දමන බව එමයි ප්‍රකාශ කරේ. දූෂිතයන්ගේ රැකවල්ලු අද තර්ජනය කරමින් තිබෙනවා මේ ආයතනවල නිලධාරීන්ට ගල්ගසා මරා දමනොයි කියේ. ඒ ආයතනවල නිලධාරීන් ඔවුන් රජයේ නිලධාරීන් හොඳින් තේරුම් ගන්න. ඔබ මා දේශපාලකයෝ. ඔබට පක්ෂයක් වෙන මටත් පක්ෂයක් තිබෙනවා. අපි දේශපාලකයෝ. හැබැයි ඔවුන් නිලධාරීන් ඔවුන් වැඩ ඉවරලා ගෙදර යන්නේ. උගේ සාමාන්‍ය පෞල් ජීවිතයක් තිබෙන්නේ. එනිසා මේ නිලධාරීන්ට එල්ල වී තිබෙන මේ ප්‍රබල තර්ජනය පිළිබඳවත් තමුන්වන්සේ අවධානය යොමු කළ යුතු තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ කාර්යභාරය ඇගෙයින් පිළිබඳවත් කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි එතනින් එහා යන අධිකරණමේ ක්‍රියාවලිය අධිකරණ පිළිබඳ අපිට මා හිතන්නේ සමාජ විශාල සාකච්ඡාවක් හදලා අධිකරණය පිළිබඳ තියෙන මහා මොනෝහරි විශ්වාසයක් තියෙන එක විශාල සුනිවිසුරු කිරීම බලාපොරොත්තුවක් මට නැහැ. නමුත් සාධාරණ සැකයක් තිබෙනවා. මම එකක් කියන්නම් ගරු සභාපතිතුමනි 2010 ජනාධිපති වර්ණයේදී පොළොන්නරුවේදී ගැටුමක් ඇති වුණා 2010. ඒ ගැටුම එක පාර්ශ්වයක හිටියේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොළොන්නරුව දිස්ත්‍රික්ක නායක හැටියට. අනෙක් පැත්තේ හිටියා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වර්තමාන මන්ත්‍රී එතකොට ආසන සංවිධායක මෙදිරිගිරි සිඩ්නි ජයරත්න මන්ත්‍රීවරයා. සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේ පක්ෂ සංවිධායක සුභසිංහ සහෝදරය. ගරු මේ 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 ඡන්ද ගැටුමකදී මේ ඡන්ද ගැටුමක් හේතු කොටගෙන ඒ වෙලාවේ මහවැලි අමාත්‍යවරයා හැටියට කටයුතු කර මෛත්‍රීපාල සිරිසේන මහත්මගේ කාර් එකට හානියක් සිද්ධ වුණා. සස නඩුවක් දැම්ම පොදු දේපල පනත යටතේ. ඒ නඩුව යටතේ සිඩ්නි ජයරත්න මහත්මයා මාස 7ක් රිමාන්ඩ් භාරයේ හිටියා. සුභසිංහ සහෝදරයා මාස 9ක් රිමාන්ඩ් භාරයේ හිටියා. මොකක් හේතු කොටගෙනද? අමාත්‍යවරයාගේ වාහනයට අලාභ හානි කිරීම හේතු කොටගෙන මාස 7යි 1යි මාස 9යි තවයි. හැබැයි අද කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු අය කොහොමද සතියෙන් එළියට එන්නේ? මම අහන්නේ ඉතරයි. ඒතර අධිකරණයේ පිළිබඳ සමබරතාවයක් අපිට අපි විශ්වාස කළ හැකිද? මම ඔබතුමාගෙන් දැනගන්න. වාහනයකට රාජ්‍ය වාහනයකට අලාභ හානි කරා යයි කියලා හේතුව මත මාස 7 මාස 9 රිමාන්ඩ් භාරයේ ඉන්නකොට මහා ධනිය හොරකම් කරපු අය සතියෙන් දෙකෙන් එළියට එන්නේ කොහොමද? ඒක අධිකරණය පැහැදිලි කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒක අධිකරණයට ඔබතුමායි කතා විද. කමක් නැහැ, හොඳයි.
ගෞරවණීයතුමා ඔබතුමායි වෙලාවෙන් කතා කරන්න.
තුමනි, දැන් අපේ රටේ ඉපරණි අප නීතිය නෙවෙයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. දැනට වර්තමානයේ ක්‍රියාත්මක වෙන අප පනත අනුව රීතිය තමයි අප ලබා දිය යුතුයි. ව්‍යතිරේකය තමයි සාධාරණ හේතුවක් පිළිගත හැකි හේතුවක් තිබෙනවා නම් පමණක් අප ප්‍රතික්ෂේප කළ හැකි. එය තියෙන්නේ පූර්ණ අභිමතයක්, ඒ අදාළ විනිශ්චය ආසනයේ සිටින විනිශ්චයකාරතුමාගේ පූර්ණ අභිමතය. එතකොට අප ලබා නොදිය යුත්තේ කුමන පදනමද කියන එක පිළිබඳව නීතිය අර්ථ නිරූපණ තියෙනවා. එකක් තමයි ඔහුට අප ලබා දුන්නොත් ඔහු අධිකරණය මගහැර යයිද? දෙවෙනි කාරණය තමයි අප ලබා දුන්නොත් පරීක්ෂණ කටයුතු වලට බාධාවක් වෙයිද? තුන්වෙනි කාරණය අප ලබා දීම තුල සාක්ෂිකරුවන්ට බලපෑම් කරයිද කියලා. දැන් මේ වගේ තත්වයක් තියෙන බවට විනිශ්චයකාරතුමෙක් සෑහීමකටපත් වුනොත් අප ප්‍රතික්ෂේප කළ යුතුයි, නැතහොත් අප ලබා දිය යුතුයි කියන රීති අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා මම මේ පොදුවේ පවතින නීති ඔබතුමාට පැහැදිලි කරුවේ ඒක අධිකරණයේ පූර්ණ අභිමතය මිසක් ඒකට ආණ්ඩුවට වගකීමක් ගන්නත් බෑ, ආණ්ඩුවට පිළිබඳව මැදිහත් වෙන්නත් බෑ.
ගරු මන්ත්‍රීතුමා,
ඒක හරි. ඉතින් මම ඒ නිසාම තමයි මේ උදාහරණ දෙකක් ගෙනල්ලා මේ සංසන්දනය කරේ. ඒතර මේ සංසන්දනයෙන් තමයි තේරුම් ගන්න ඕනකම තිබෙන්නේ කවර ආකාර ක්‍රියාවලියද මේක අස්සේ සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා තමයි සංසන්දනයට මම ගියේ. ඊළඟ එනිසා මේ ක්‍රියාදාමයේ පිළිබඳව අපි මීට වඩා විමසලකට බැලිය යුතුයි කියලා මම කල්පනා කරනවා. ඊළඟ ගරු සභාපතිතුමනි, අපේ රටේ එක් රැස් වෙන මේ ධනය ඉතා කුඩා කණ්ඩායමක් අතරට ඕන තරම් ප්‍රමාණයෙන් දූ කෙලීමට සමත් වෙන ආර්ථික රටාවක් අපි තවදුරටත් පවත්වා ගත යුතු කියන සාධකයක් පැන නගින. ඊළඟ මම කරුණු කීපයක් අවධානය යොමු කරන්න කැමති මහ බැංකුව පිළිබඳව. විශේෂයෙන්ම මහ බැංකුව ආන්දෝලනයට තුඩු දී තිබෙන බැඳුම් කර ගනුදෙනු. මේක ටිකක් අනුත් ගනුදෙනු වලට වඩා හරි පැහැදිලි ගනුදෙනුව. මේ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ 27 වෙනිදා බැඳුම් කර මිලදී ගැනීමේදී සිදු ගනුදෙනුව මහ බැංකුව තුලින් විමර්ශනය කරලා බලනකොට අනිවාර්ය ලෙස කෝප වාර්තාවේ සඳහන් වී තිබෙනවා එම බැඳුම් කර ගනුදෙනුවට හිටපු මහ බැංකුව අධිපතිවරයාගේ මැදිහත් වීමක් හෝ බලපෑමක් සිදු වූ බව. එහෙනම් එවැනි අක්‍රමිකතාවක් සහිත ගනුදෙනුවක් සිද්ධ වෙන්න මහ බැංකුව අධිපතිවරයාගේ මැදිහත් වීමක් හෝ බලපෑමක් ඇති වී තිබෙන බවට කෝප් වාර්තාව නිර්දේශයක් දෙනවා. එඳා මේ වංචනිකට හවුල් වූ අය මේ කඳවුරේ ඉන්නේ. දැන් අපේ රටේ දෙන එක වෙලාව ප්‍රශ්නයක්. හොරකම එක්ක පේනවා, හොරා පේන්නේ. තව එකක් තියෙනවා, හොරකම එකෙන හොරකම් කරපු ධනය පේනවා, හොරා පේන්න එකක්. අනිතක හොරා පේනවා ධනය හොයාගන්න බෑ. හැබැයි මේක එහෙම නෙවෙයි. හොරකම් කරපු ක්‍රියාවලියත් මහ බැංකුවේ අධිපතිවරයා හරහා පෙන්නුම් කරලා තිබෙනවා. ඒ ධනය තියෙන කොතනද කියලා පෙන්නුම් කරලා තිබෙනවා. ඒ කියන්නේ පර්පචුවල් සමාගම තමන්ගේ ගිණුම් වාර්තා හරහා 2015 වසරේ තමන් උපයා ගන්න තමන්ගේ සමාගමේ ලාභය බිලියන 5.2 කෝටි 520යි කියලා පෙන්නුම් කරලා තිබෙනවා. ඒකාන්තක ඉන්නව කවුද? ඒකාන්තක ඉන්නවා මේ වංචාවට හවුල් වූ කෙනා. අනෙක් අන්තේ ඉන්නව කවුද? වංචා කරලා තියෙන ධනය තියෙන තැන. එනිසා හමිත් හැම ගනුදෙනුවකට වඩා මම මේකේ ප්‍රමාණය පිළිබඳ අපිට විවාදයක් තියෙන්න පුළුවන්. එක් එකයි විවිධ විවාද කියනවා. නමුත් කෝප් වාර්තාව ඉතා පැහැදිලිවස මේ ප්‍රමාණය සඳහන් කර තිබෙන්නේ බිලියන 1.67යි. ඒ කියන්නේ කෝටි 167යි. ගනුදෙනුව සිද්ධ වෙච්ච මේ මොහොතේ පෙබරවාරි මාසේ 27 වෙනිදා විමර්ශනය කරන ලද ගනුදෙනුව සිදු වූ මොහොතේ සිදු වූ පාඩුව.
ඔබතුමාට රින් කරපු වෙලාව අමාරයි. අර අමුතුමාලා වෙනුවෙන් දැන් විනාඩි දෙකක් තව තිබෙනවා.
ඊට පස්සේ අර මේ 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 අවුරුදු 30 උපකල්පන ගණන් විවිධ ඒවා කියනවා. මේ උපකල්පනනේ. වාකනේ ගනුදෙනුව සිදු වූ මොහොතේ ඇති වී තිබෙන අවාසිය කෝටි 167ක් බව නිර්දේශ කර තිබෙනවා පෙබරවාරි මාසේ 27 වෙනිදා ගනුදෙනුවේ. එනිසා දැන් මේ ගනුදෙනුවේ හොරත් ඉන්නවා, බඩුත් තියෙනවා. බඩු තියෙන තැනක් තියෙනවා. එනිසා මේක කිසිසේත්ම යටපත් කළ හැකි එකක් නොවේ. යටපත් කිරීමට ඉඩ දී යුතු නැහැ. නම් පළමුව මොකද කළ යුතු වන්නේ? මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ව තවදුරටත් තමුන්නාන්සේලා විශ්වාසවන්ත නිලධාරියෙක් හැටියට ආණ්ඩුවේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සදාචාරාත්මකද? තමුන්නාන්සේලා දෙන පණිවිඩය කුමක්ද? ඒ විමර්ශනය කළ නිලධාරින්ට වෙන්න පුළුවන්, අධිකරණයට වෙන්න පුළුවන්, නීති ප්‍රතිපාරමේන්තුව දෙන්න පුළුවන්. අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා ඔව් තවත් තැනක රජයේ තනතුරක් දරමින් සිටියේදී ඔහු ඉන්දියාවට ගියේ ආණ්ඩුවේ සල්ලිවලින්, ඔහු මැලේසියාවට ගියේ ආණ්ඩුවේ සල්ලිවලින්. ඒතර ඔහු තාමත් රජයේ නිලධාරියෙකුට කටයුතු කරමින් තිබියදී ඔව් හරියට මුත්‍ර යාවේ නැහැ. මේක ඇල්ල කිව්වේ නැහැ. ඒකේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ යා රජයේ කොතරම්
තනතුරක් සභානායකතුමා
ඔබතුමා ගාර වගමැතිතුමාගේ කතාවට අහගෙන
ඉන්නවා. මම අහගෙන ඉත මෙතනට ඔබතුමා තමයි ඉඳගෙන
ඉන්නේ. මැතිතුමා මේකට පැහැදිලි උත්තරයක් දුන්නා. පැහැදිලි උත්තරයක් දුන්නා. අනිත් එක මම මෙතුමා ඇත්ත වශයෙන්ම මන් දන්නේ හිටියද කියලා ඒ වෙලාවේ.
චෝදනා ලබා තිබෙන අර්ජුනන් මහේන්ද්‍රන්ව තවදුරටත් තමුන්නාන්සේලා ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයකට තියාගෙන ඉන්නේ ඇයි? අන්න ඒකට උත්තරයක් දුන්නේ අගමැතිවරයා. ඔහු වැරදිකාරයා වෙලා නැහැ. අන්න ඒක තමයි.
ගරු සභාපතිතුමනි අර්ජුන මහේන්ද්‍ර ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කළ තීන්දුවකුත් තියෙනවා.
ඒක වැරදි.
මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්
නෑ.
පොඩ්ඩක් කලබලේ දෙපා වාඩි වෙන්නක පොඩ්ඩක්. බොරු නෙවෙයි. There is a Supreme Court judgment. Where Arjuna Mahendran was discharged. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අඩුවකින් අර්ජුන මහේන්ද්‍රන් නිදහස් කළා
තියෙනවා.
ඒක පිළිගන්න ඔයගොල්ලෝ සූදානම් නැහැ.
එයාගේ මයික් එක කොන්නෙ
කොහොමද? හොඳයි. දැන් ගරු අනුරජනායක මන්ත්‍රීතුමා. ඔව්.
නෑ සභානායකතුමා නැහැ කිව්වොත් මයික් එක කොන්නෙ කොහොමද?
සභානායකතුමාට ඒ අයිතිය තියෙනවා.
වෙන
තියෙනවා. මේ සභානායකතුමාට
ඔව්
ඒ වරප්‍රසාදයේ
තියෙනවා. ආ රයිට්. බොහොමද. මම මෙතන සභානායකතුමා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක්. එතන කිසිසේත්ම වංචාව පිළිබඳ සිද්ධ වෙච්ච නඩුවක් නොවේ. ඔබතුමාම දන්නවා වංචාව පිළිබඳ නඩුවක් යන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයට නෙවෙයි, මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ගොනු කරලා ඉහළ අධිකරණ විභාගයට ලක් කරන්න ඕන. හැබැයි මේගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් 3 දෙනෙක්, ඒ අයගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් පනවන්න බෑ කියන සාධකයක් තමයි ඉවත් කරේ. කිසිසේත්ම මෙතන වංචාවක් පිළිබඳව සාකච්ඡා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නඩු තීන්දුව මුවා වෙන්න එපා. එතන කිසිසේත්ම වංචාවක් සිදු වී නැහැ. වංචාවටම ඔහු වරදකරුවෙක් නැහැ කියලා එතන සඳහනක් නැහැ. දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මේ කෝප් සභාව විසින් මේ පාර්ලිමේන්තු කෝප් එකේ නිශ්චිත ලෙස මේ ගනුදෙනුවට අර්ජුන මහේන්ද්‍රන්ගේ මැදිහත් වීමත් සහ බලපෑමක් තිබෙන බව තහවුරු වෙති ඇති බව වාර්තා කරලා තිබෙනවා. එසේ තිබියදී තමුන්නාසිර කියන පුළුවන් ඕන දෙයක් තියාගන්න ඕන මට අපිට කමක් නැහැ. හැබැයි මේ තියාගන්න එක වැරදි කියලා මම කියන්නේ. එසේ තිබියදී අර්ජුන මහේන්ද්‍රන් තාමදුරටත් ජාත්‍යන්තර ආයෝජනයන් කැඳවීමේ ප්‍රමුඛයෙක් හැටියට තමුන්නාසිරගේ ආණ්ඩුව කටයුතු කිරීම
කිසිසේත්
සදාචාර සම්පන්න නැහැ.
දැන් අවසන් කරන්න.
එනිසා විශේෂයෙන්ම ඒ හරහා පෙන්눔 කරන්නේ ගරු සභාපතිතුමාගේ බරපතලකම. ආණ්ඩුවේ ප්‍රබලම තනතුරක් ඔහු මෙවැනි චෝදනාවට ලක් වෙලා තිබියදී හසිරීමෙන් පෙන්눔 කරන්නේ එක ආණ්ඩුවේ එවැනි චෝදනාවක් පිළිනොගන්නා බව. එක දෙක ඒවා පරීක්ෂණය කරන තියෙන ආයතනට අනියමින් බලපෑමක් කරනවා. මේ තමුන්නාන්සලා මොනව කරත් අපිට ඔහු විශ්වාසවන්ත සගීබ් බව. එනිසා මේකයි මෙතන තියෙන බරපතල තත්ත්වය.
දැන් අවසන් කරන්න.
වහම ඔව් රජයේ සීලෝ තනතුරු වලින් ඉවත් කළ යුතුයි මහ බැංකුව අධිපතිතුමාගෙන් අපි ඉල්ලා හිටිනවා මහ බැංකුව අධිපතිවරයා පමණක් නොවේ මෙම ගනුදෙනුවට සම්බන්ධ තවත් නිලධාරීන් පිළිබඳ විශාල සාකච්ඡාවක් සහ මතුවීමක් තිබෙනවා
ඒ
අතුම තරමේ පරීක්ෂණයක් කොට අවසන් වන තෙක් බැඳුම් කර ගනුදෙනු සඳහා එම නිලධාරීන් සම්බන්ධ
නොකරගත
එවැනි ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු කියලා යෝජනා කරමු
ඊළඟට ගරු ඩිලාන් පෙරේරා ඇමතිතුමා ප්‍රීති ප්‍රශ්නයක් ගරු විජේදාස රාජපක්ෂ ඇමතිතුමා
ප්‍රශ්නයක් මේ ගරු සභාපතිතුමනි මම විශේෂයෙන් කවුරුත් විසින් කරපු කතාවක් සම්බන්ධව නෙවෙයි මේක පොදුවේ ඔබතුමාගේ අවධානයට යොමු කරනවා ගරු කථානායකතුමා හෝ මූලාසනයේ සිටින මන්ත්‍රීවරයාගේ වගකීම විදිහට අපේ ස්ථාවර නියෝගවල 84 6 වගන්තියට අවධානය යොමු කරනවා පාර්ලිමේන්තුව සලකා බලන යම් කරුණක් සම්බන්ධයෙන් කතා කිරීමේදී මතු පළවන රීති එසේම පිළිපැදිය යුතුය. ඒකේ 6 කියනවා අධිකරණ විනිශ්චයට භාජනය වී ඇති හෝ අධිකරණයේ තීන්දු දීමට ඇති කිසිම කරුණක් ගැන කවර මන්ත්‍රීවරයෙකු විසින් හෝ සඳහන් නොකළ යුතුය කියලා. ඒ පරමාර්ථය තමයි ගරු සභාපතිතුමනි අපි මේ පිළිබඳව මේ සාකච්ඡා කිරීම තුළින් අධිකරණයට සාධාරණ විනිශ්චයකට නඩු තීන්දුවකට හේමේදී බලපෑමක් ඒකේ සිද්ධ වෙන නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මූලා සිටින මන්ත්‍රීතුමාලා හෝ කථානායකතුමා ඒ පිළිබඳව පූර්ණ වගකීම ඇතිව කටයුතු කරයි කියලා.
බොහොම ස්තුතියි. හොඳයි ඩිලන් පෙරම්තුමා.
මූලාසනට මම වැඩි ගැතියි නේද?
ඔබතුමාට 18 minutes.
කරු සභාපතිතුමනි මම හිතනවා අද කරු අගමැතිතුමාගේ යටතේ තියෙන අමාත්‍යංශයත් ඒ වගේම විජේදාස රාජපක්ෂ මහතුමාගේ යටතේ තියෙන අමාත්‍යංශයත් සාගර රත්නායක මහතුමාගේ අමාත්‍යංශ තුනත් එකට විවාද කිරීම ඉතාම වැදගත්. ජාතික ප්‍රතිපත්ති සෑදීම ඒ ජාතික ප්‍රතිපත්ති හදනකොට ඒවා ක්‍රියාත්මක කරන රටේ නීති හා සාමය ආරක්ෂා කර ගැනීම සහ ඒ නීති හා සාමය ආරක්ෂා කර ගැනීම සඳහා වර්තමානයේ අධිකරණ පද්ධතිය සහ අපි අලුතෙන් හදන්න බලාපොරොත්තු වෙන ව්‍යවස්ථාව හැදීමේදී මම හිතනවා කවුරු කොයිද කතා කරත් අවසානයේ අධිකරණ ඇමතිතුමා තමයි ව්‍යවස්ථාව ගේන්න ඕනේ. එහෙම කාරණා කරගෙන බැලුවම මම හිතනවා අපි ඉතා වැදගත් විවාදයකට සහභාගී වෙලා ඉන්නේ. අනුකුමාර දිසානායක මන්ත්‍රීතුමා විරුද්ධ පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කාරණා කීපයක් එතුමාට පේන විදිහට ඉදිරිපත් කරන්නට යදුවා. ඒ සමහර කාරණාවලදී මට කියන්න තියෙන්නේ අපේ රටේ ක්‍රියාත්මක වෙන නීතිය තුළ යම්කිසි වැරදිකරුවෙක් පැමිණිල්ල විසින් වැරදිකරු හැටියට ඔප්පු කරන තුරු නිවැරදිකරුයි කියන සංකල්පය තිබෙන නිසා සමහර වෙලාවට අපට සමහර නඩු ඉක්මනට ඇහෙනවා වගේ ඇහෙන්නේ නැහැ. සමහර නඩු ඒ හින්දා අපි හිතන විදිහටම වැරදිකරුවෝ ඉක්මනට වෙන්නේ නැහැ. අර කියනවා වගේ මන්දිරේ පේන තිබුණත් සමහර මට ළඟ චිත්‍රපටියක් බැලුවා ඒකෙත් සින්දුවක තිබුණා මට මගේම නොවුන ආදරයක් තිබුණා කියලා. ඒක ඇද සමහර තැන්වල තියෙනවා මට මගේම නොවුන මන්දිර තියෙනවා. ඒක මගේ නෙවෙයි හැබැයි මන්දිරේ තියෙනවා. ඒක මගේ නෙවෙයි. ඒකේ මන්දිරේ මාතරක් තියෙනවා මල්වානේත් ඒක මගේ නෙවෙයි. ඒ නිසා හැබැයි මේ රටේ තියෙන නීති පද්ධතිය තුල අර තියෙන පූර්ව නිගමන අස්සෙන් විශේෂයෙන්ම සල්ලි තියෙන සේවාදායකයින්ට නීතිගත මාත්‍රු අල්ලලා ඒවා ගෙන් ගොඩේමේ අප ලැබීමේ ක්‍රියාදාම තිබෙනවා විතරක් නෙවෙයි අප නොලැබුණොත් අප ලැබෙන්න පෙරම කොළඹ වහරෝහලේ මර්චන් වාට්ටුවට යෑමේ ක්‍රියාදාමක් තියෙනවා. ඒ මර්චන් වාට්ටුවට යෑමේදී ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය මර්චන් වාට්ටුව යනවා සමහර අය මර්චන් වාට්ටුව යන්නේ නැහැ. එහෙම ඒකාබද්ධ විපක්ෂයේම සමහර කතා කරන මේ මන්ත්‍රීතුමාලට එහෙම කර දෙබ්බ වෙලා තියෙනවා. ආ මොකක්ද කියන්නේ මං කියන්නේ හැම සම්පෙත්තර ඒ විතර නෙවෙයි ඔබ ඔබතුමාට තේමයි ඔබතුමාට තේමයි ඊළඟට ඒකාබද්ධ විපක්ෂයෙන් මතු නොකළාට අනුකමා දිසානායක මන්ත්‍රී මතු නොකළාට ඒකාබද්ධ විපක්ෂයේම සමහර මන්ත්‍රීතුමාලාගේ පාස්පෝර්ට් නඩු වලට මුකුත් නැහැ. කුමාර ගුණරත්න මහත්මයා තාම හිරේ. දැන් වැරදිලාවත් මගේ ගෙදර කෙනෙක් මරුණා නම් එහෙම මේ ගරාජ් එකේ ඉඳලා මේ ව්‍යාග්‍රති ගහලා හරි මොන හරි ගහලා මල කෙලියක් වෙන්නේ එහෙනම් ෆේස්බුක් ඉවරයි මාව එහෙනම් හක්කි දිහා සෙමාරිමු. හැබැයි එහෙම මුකුත් නැහැ. මේ මුකුත් නැහැ. ඒව ගැන ඒකාබද්ධ විපක්ෂය කතා කරන්නේත් නැහැ. ඔබතුමාලා කතා කරෙත් නැහැ. ඉතින් ඒ නිසා කරු සභාපතිතුමනි අපි මේක තේරුම් ගන්න ඕනේ. පොදු ව්‍යාපාර කාර්ක සභාවේ දැන් තීන්දුවක් දීලා තියෙනවා. පොදු ව්‍යාපාර කාර්ක සභාව පිළිබඳව මේ මගේ මතකයේ පොත කියවුවොත් ඩිගුස මැතිතුමාගේ මේ පොතේ පොදු ව්‍යාපාර කාර්ක සභාවයි ස්වාධීන කොමිෂන් සභාව බ්ලොක් කරපු කාර්යයයි පක්ෂ කඩපු හැටි වෙනත් තැන්වල කඩේ ගිහින් ඔක්කොම මේ පොතේ තියෙනවා. එතකොට මේ පොදු ව්‍යාපාර කාර්ක සභාව තුළ ගන්නා වූ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. අද අගමැතිතුමා උදේ කිව්වා ෆුට්නෝට්ස් තිබ්බත් ඒ ෆුට්නෝට් සම්බන්ධයෙන් අත්සන් කරපු මන්ත්‍රීතුමාලත් නිර්දේශ වලට එකඟයි. ඒකද නිර්දේශය තමයි මාමයි බෑනයි දෙන්නම වැඩිකාරෝ කියලා මගේ භාෂාවෙන් කිව්වා. ඒ නිසා මුලින්ම දැන් කරන්න ඕනේ පාර්ලිමේන්තුව පුළුවන් තරම් ඉක්මනට පොදු ව්‍යාපාර කාර්ක සභාවේ මේ වාර්තාව විවාදයට ගන්න ඕන දවසක් දාලා. එතකොට පාර්ලිමේන්තුවේ එක එකනට කියන්න බෑ පාර්ලිමේන්තුව මේක විවාදන කරමු නිසා මෙහෙම කරා කියලා කියන්න බෑ. එතන මේවා ගිහිල්ලා පුස්තකාල රාක්‍ය හෝ නීතිපතිතුමාගේ රාක්‍යේ නවතින්නේ නැහැ. පාර්ලිමේන්තුව අපි ඉදිරිපත් වෙලා විවාදයක් කළ තීන්දුවක් ගන්නවා. මෙන්න මේකේ බඩුත් තියෙනවා හොරුත් අහුවෙලා තියෙන්නේ මේ පිළිබඳව මෙන්න මේකයි ගත යුතු ක්‍රියාමාර්ගය කියලා. නැත්තම් සභාපතිතුමනි විජේදාස රාජපක්ෂ සභාපතිතුමා හැටියට හිටපු කෝප් කමිටුවේ අපි ඉඳලා අපි ඒ කරපු සමහර විමර්ශන නිසා තමයි විජේදාස රාජපක්ෂ මහත්තයාට මාණ්ඩුවෙන් විරුද්ධ පක්ෂයට යන්න ඕනේ. ඒක ඇත්ත කතන්දර. එතුමාට ආණ්ඩුවෙන් විරුද්ධ පක්ෂයට යන්න වුණා. එතුමා ඒකේ නම් කරපු සමහර අය ඇමතිවරු. ඒ ඇමතිවරු ඒ වෙලාවේ අපේ පැත්තට එකතු වෙන්න හිටියේ. ඔව්. ඒ නිසා තමයි යන්න වුණා. හැබැයි ඒ කෝප් කමිටු වාර්තාවත් මේ කෝප් කමිටුවට සමහර නිසා වඩා බලගතුයි. හැබැයි එතුමා වෙනුවෙන් ඊට පස්සේ ආණ්ඩුවේ සඩගාරි මං විතරයි. ඒ හින්දා මට ආපහු කෝප් කමිටුවට බැරි වුණා. මම මාරුකර රාජ්‍ය ගිණුම් කාර්යසභාවට විජේද රාජපක්ෂ මහත්තයා කෝප් කමිටුව එතුමත්ට හිටියා කියලා. ඒ නිසා මේ කෝප් කමිටුවට ඒක වෙච්ච දේ දෙන්න ඉඩ දෙන්න එපා. අඩු ගානේ මේ කෝප් කමිටුවේ සබ් කමිටියේ පිටි මම චෙයාර්මන් ඒකේ වාර්තා වර්ගයට වාසි නානකාර මහත්තයාට සශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පීබී ජයසුන්දර මහත්තයාව තාවකාලිකව ගෙදරන්න පුළුවන් වුණා. හැබැයි ඊට පස්සේ අපේ අග්‍රමිනිස්ටර්කාරතුමා අපෝ එන්න ඉඩ දුන්නා. මේ කෝප් කමිටු වාර්තාවත් ඒකාබද්ධ විපක්ෂයේ අපේ ආදරණීය මිත්‍රයන්ට ඕන විදියට ඒකේ ඉන්න මාමයි බෑනයි පැත්තකින් තියලා අනුබල දෙන අය විතරක් ගැන කතා කරන්න ගියොත් එතකොට ඒකේ දේශපාලන වාසියක් විතරයි එන්නේ වැරදි ගන්න දනුවම් ලැබෙන්නේ නැහැ. ඊළඟට අපි දන්නවා මාමව ෂේප් කරන්න හදනවා වගේම බෑනව ෂේප් කරන අය දෙපැත්තෙම ඉන්නවා. බෑනගේ සම්බන්ධකම් බෑනගේ යාළුකම් තිබිච්චේව ගැන මම විතරක් නෙමෙයිනේ ඒක අපත විපක්ෂයේ ඉඳ මන්ත හොඳට දන්නවනේ. මේ ඇත්තනේ. ඒ නිසා මේක යට ගහන්න බෑ. මාමා අර්ජුන මහේන්ද්‍රන් එයාව ෂේප් කරත් වැරදි. බෑන අර්ජුන එලෝසියස් එයාව යාළුකම් වලට ස්ටොක් එක්ස්චේන්ජ් එක එකතු වෙලා කරපු මමගඩී වලට සම්බන්ධ නැහැ ෂේප් කරේ වැරදි. ඒ නිසා මෙතන මේකෙන් මහා බැංකු බඳුම් කර සම්බන්ධ සිද්ධියේදී එක එක්කෙනා මේක දේශපාලන වශයෙන් හරව ගන්න ගියොත් මාමයි බෑනයි දෙන්නම ගොඩ යනවා. ඒස කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ මේක විවාදයක තීන්දුවක් ගමු. මෙන්න මේ සම්බන්ධයෙන් මේගොල්ලෝ වැරදිකාර වෙලා තියෙනවා. එහෙනම් වහාම මේ ගැන ක්‍රියාත්මක විය යුතුයි. ජනාධිපතිතුමාට පුළුවන් කොමිෂන් සභාවක් දාන්න. විජේ රාජපක්ෂ මහත්තයා මේ ගැන පැහැදිලි කරා. මම දන්න විදිහට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවකට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒකේ පුළුවන් ෆැක්ට් ෆයින්ඩින්ග් විතරයි. හැබැයි විශේෂ නැතුව ජනාධිපති කොමිෂන් සභාවක් දැම්මොත් බලතල සහිතව දඬුවම් කරන්න පුළුවන්. එවැනි තීන්දුව වලට යන්. එවැනි තීන්දුව වලට යන්. එහෙම නැතුව මේක අපි මඩේ දදා හොද මේක තර්ක කරන්න ගියොත් අවසානේ වෙන්නේ මේකෙන් දේශපාලන වශයෙන් දෙපැත්ත වාසි අවශ්‍ය උත්සාහ කිරීම මිසක්ක වැරදි කඳුරුවන් කිරීම නෙමෙයි. ඒ ඒ ඒ ඒ ඒ ඒ පරීක්ෂණයේදී පාර්ලිමේන්තුව තීන්දුව ගන්න පරීක්ෂණයේදී වැරදිකරු කවුද? සල්ලි හම්බ කරේ කවුද? අනුමත දුන්නේ කවුද? ඒ සියලු දෙනාම පිළිබඳවලි කරගුවේ. හැබැයි දැන් මේක ගැන ක්‍රියාදාමය තුල සිද්ධ වෙන්නේ එකිනෙකාට දේශපාලන වශයෙන් මඩේල්ල කර ගැනීම විනා කෝප් කමිටුව අමාරුවෙන් හදපු මේකේ වැරදිකාරයා සබරුත් එක්ක අහුවෙච්ච අය දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම නෙමෙයි. එහෙනම් පළමුව කෝප් කමිටුවේ සභාපතිතුමා පාර්ලිමේන්තුවේ වාර්තා ඉදිරිපත් කරා. ඒ වාර්තාව කෝප් කමිටුවේ වාද කරලා අපි කොබුළු පාර්ලිමේන්තුව තීන්දුවක් ගමු මෙන්න මේක කරන්න ඕනේ කියලා. එයා ඒ අතරතුර නීතිපතිතුමාට අරිනේවා කොමිෂන් සභාව එයා පැටවෙන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුව තීන්දුවක් ගමු කියලා මම යෝජනා
කරන්නේ. අයවැයට පෙර අපි කතානායකතුමා මුණ ගැසිලා ඉල්ලීමක් කරා මේට විශේෂයෙන් දිනයක් වෙන් කරන්න හෝ දෙකක් වෙන් කරන්නයි කියලා. අපිට ඒක ලැබුණේ
නැහැ. අතිතුමා පාර්ලිමේන්තුවේ පක්ෂනායක රැස්වීමේ ඔබතුමාලාගේ කණ්ඩායම නියෝජනය කරන පක්ෂනායකයෝ ඉන්නවා. ඒ නිසා ඒ පක්ෂනායකින්ට කියන්න පාර්ලිමේන්තු සභාගර්භයේ ඔබතුමා කියන දේම පක්ෂනායක රැස්වීමෙත් කියන්න කියලා. එතකොට වැඩේ හරියි. ආ කිව්වනම් හිතේ ඒක ලැබෙයි. කිව්වොත් ලැබෙයි. මම මේ කියන්නේ ඒක මම කියන්න හදන්නේ මේක වෙන්න ඕන ක්‍රමේ. එහෙම නැත්තම් මට පේනවා මේක මේක අපිට බොරු කියන්න ඕනේ නැහනේ. ඔහුද කොහොමද දන්නව අපිත් දන්නවා. ආණ්ඩු පක්ෂයේ වේවා විරුද්ධ පක්ෂයේ වේවා මේක ෂේප් කරන්න සමහර අය මාම ෂේප් කරන්න සමහර බෑන ෂේප් කරන හදනවා. මේක ඇත්ත. මේ ඇත්ත මේ ඇත්ත පිළි අරගෙන බොරුවට නිකන් අපි නිකන් මේ තොත්ත බබාලා හැසිරීම වැඩක් වෙන්නේ නැහැ. ඊළඟට සභාපතිතුමනි අධිකරණයේ පිළිබඳව. අද කතා කරන නිසා මම කියන්න ඕනේ අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳ කාරණේදී නිරන්තරයෙන් කතා කරනවානේ මේ ශිරාණි බණ්ඩාරනායක මැතිණිය ගැන. මම නම් මෝස්තරයට ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ නඩු තීන්දුව ගත්ත එක වැරදි කියලා කියන කෙනෙක් නෙවෙයි. ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ දෝෂාභියෝගය ගෙන එන්නට කරුණු වෙච්ච තව යටි අරමුණු තියන්නේ නැති. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේම ජ්‍යෙෂ්ඨ විනිසුරියක් පැත්ත ශිරාණි තිලකවර්ධන මැතිණියගේම සාක්කිය ප්‍රමාණවත් ශිරාණි බණ්ඩාරනායක මැතිණිය අග්‍රමිශ්‍රකාර ධූරයේ ඉන්නවද නැද්ද කියලා තීන්දුවක් ගන්න. මම හිතන්නේ වෙනයක සාක්කිය ඕනේ නැහැ. ඒක ගෙනීමේ වෙන වෙන යටි මගඩි අරමුණු තියන්නේ නැති. ආ මේ මොකද්ද මේ පනත? දිවි නැගුම පනත් අනම් අනා ඒක පිට ඒවා තියන්නේ නැති. ගෙනීමේ. හැබැයි සාමාන්‍ය මිනිස්කාරයවරයෙක් නෙමෙයි අග්‍රමිනිස්කාරයවරයෙක් හැටියට එතුමේගේ ක්‍රියාකලාපය පිළිබඳව ශිරාණි තිලකවර්ධන මේ වෙලාවේ හිටපු ජ්‍යෙෂ්ඨතම මිනිස්සුරියවරියගේ සාක්කීම ප්‍රමාණවත් එතුමිය ඒ වෙලාවේ සම්තුරේදී කටයුතු කිරීමේ බිරු තීන්දුවක් ගන්න. මේක දැන් මම කිව්ව මුතේ සමහර අය මොස්තරයට දැන් කියනවනේ නෑ ඒක කටයුතු වැරදි කියලා. මම තීන්දුව ගත්ත හිත එකඟව. ඒකම කියන්න ඕනේ වර්තමාන අග්‍රවිශ්වකාරතුමත් තීන්දුව කීපයක් දුන්නා ආණ්ඩුවට විරුද්ධව. විශේෂයෙන්ම ගල්ලඟුරු සිද්ධිය ඊළඟට වැට් සිද්ධිය හැබැයි 19 සංශෝධනය හැබැයි මමත් සහයෝගය නොදීපත් වෙච්ච ජනාධිපතිතුමාතුළු ආණ්ඩුව දෝෂාභියෝගයක් ගන්න කල්පනා කරේ නෑ. අපි කියන්න බයි මොකද ශිරාණි තිලකවර්ධන පිළිබඳව ඒක කියපු පැමිණිල්ල කරපු ජනාධිපති නීතිතුමාම දැන් කියන කතාවක් නේ. එතුමා කියනවා මම මේ පැමිණිල්ල කරේ මම මේ එතුමා ඒක කියවන්නේ නේද? හේමන්ත වරුසිල මහත්තයා හේමන්ත වරුසිල මහත්මයා කියනවා මම මේ පැමිණිල්ල කරේ මට තොරතුරක් අනුව හේමන්ත මට ශිරාණිගුණද කියලා නෙමෙයි. මම කියන්නේ එතුමා කියන දේ. එතුමා හේමන්ත වරුසිල මහත්තයා කියපු දේ මං විශ්වාස නැත්තම් බුද්ධික මන්තුමායන් අහන්න ඔයගේ මාමණ්ඩිනේ. මම කියන්නේ ටෙලිෆෝන් ටැප් කිරීම ගැනත් මන්තුමා මහන්සිල මන්තුමා ටෙලිෆෝන් ටැප් කිරීම ගැන ඔබයි මම හොඳ කරුණු දන්නවනේ. ගරු සභාපතිතුමනි අයවැය විවාදයක් වෙලාවේ මීට අවුරුදු ගණනාවකට පෙර ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීතුමා මගෙන් ඉල්ලීමක් කරා. අදට මම නියෝජ්‍ය ඇමති වරාය අපි හැන්දෑවේ සෙට්ටමු කියලා. සෙට්ටමු. ඉතින් අපි එදා හැන්දෑ සෙට්ුණා. 94 මගේ යාළුවන්ට දෙන්න කියලා මම හිටිය නියෝජ්‍ය ඇමති. එදා ඉතින් ඇමතිවරු 4 දෙනාට මම එන්න කිව්වා. ඒකට අපි හැම 4 දා පාටියට ආවේ. බලනකොට කැබිනට් එකේදී වැඩේ වෙලා. කැබිනට් එකේදී ටෙලිෆෝන් ටැප් කරන මොකක් හරි හරහා ලොකු පාටියක් චන්ද්‍රිකා කල්ලි එකතු වෙලා අපේනවා. අවසානයේ ඒ 4 දෙනා ආවෙත් නැහැ පාටියට. අවසානයේ ඊළඟ අවුරුදු 10 අපි නිකන් චයිනීස් රෙස්ටෝරන්ට් එකකට කෑම කෑවේ නැහැ. ඒ නිසා මේ අපි මේ උරට බෙහෙත් ගන්න ඕනේ නැහැ. අපි පිළිගන්න ඕන කාරණයක් තියෙන සත්‍ය වශයෙන්ම හැමදේම අපි සංසන්දනාතු බලන්න ඕනේ. ඒ බැලීමේදී සමහර හොඳ කාරණා වැරදි කාරණා බේර ගන්න ඕනේ. රස්සවාදයේ පරාජය කිරීම වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයා මේක ජනපද උනේ නැත්තම්. ඇත්ත. ඒක කියන්නේ බයි. එතුමා සේනාධි නායකයන් නොවෙන්න එක වෙන්නේ නැහැ. එතුමාට පෙර හිටපු සේනාධි නායකට මේ හමුදා නිලධාරින්මනේ. හැබැයි එහෙමයි කියලා කමල් ගුණරත්න මහත්තයාට පුළුවන් ද අද මේ රටේ ජාතික ආරක්ෂාව ගැන පොතක් කියලා ඒ පොත මුද්‍රණ 10ක් විතරුණයි කියලා වෙන වෙන තැන්වල ගොම් ප්‍රකාශ කරන්නේ බෑ. කමල්ගුණත් මහත්තයා යුද්ධයකට අපි කොහොම ස්තුතියි කිව්වා. එච්චරයි. දැන් එයාගේ පොතක් ගහලා ඒක මුද්‍රණ 10ක් නිකුත් වුණා කියලා ඊයේ ගිහිල්ලා තැන් තැන්වල ප්‍රකාශ කරනවා උතුරුනගර ආරක්ෂක. ඒක මොකද කියලා අයිතියට තියෙන මේ රටේ ජනතාව යුද්ධයේ දක්ෂ මිනිහට ඒ ගෞරවය දීලා තියෙනවා. හැබැයි යුද්ධයේ දක්ෂ වෙච්ච පමණින් මේ රටේ පාලනයට එන්න බෑ කියලා තීන්දුව කරන්නේ. ලක්ෂ 16කින් පැටදුවන ප්‍රතිසංසක මාත්‍යාව. ලක්ෂ 16කින් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පැටදිලා මේ 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 ජාතික ලැයිස්තු වෙන්නේ ආවේ. ඉතින් ඒ නිසා මම කියන්නේ එකයි. මම මේ කියන්නේ කමල් ගුණරත්නලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා යුද්ධයේ දක්ෂය ඇත්ත. මිනිස්සු ඒ ගෞරවය දෙයි. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලඥයෙක් නොවී ජනාධිපති වුණා කියලා ඒ සිද්ධියම මෙහෙ වෙන්නේ නැහැ. යුද්ධය කරපළියට දේශපසුතුන එක මිනිස්සු තීන්දුව දීලා ඉවරයි. ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ සාටකේ දාලා ඩොනල්ඩ් ට්‍රම්ප් සාටකේ දාලා ට්‍රම්ප් අප්පච්චි කිව්වට වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා මම කියන්න යන්නේ මම කියන්න නැහැ. කිසි බයක් නැහැ. මම කියන්න දන්නේ වාසුදේව නානක්කාර මහත්තයා කියන එකමයි. මම මේ කියන්නේ ඩියුගුණසේන මහත්තයා කියන එකමයි. ඒක අපතිපක්ෂ කට්ටියනේ. ඒගොල්ලෝ කියන්නේ මම කතා මේ කතාව තමයි. ඒ නිසා මම මේ කියන්නේ කිසි බයක් නැහැ. කිසි බයක් නැහැ. ඕගොල්ලෝ නෙවෙයි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ ගෙදරට මම ගියේ. මම ජනසමරණ මැතිවරණයට. ඒ නිසා කිසි බයක් නැහැ. මම මේ කියන්න හදන්නේ මේ රටේ යම් කිසි සිද්ධිය සම්බන්ධයෙන් වැරදි අඩුපාඩු වෙච්ච ඒවා අපි ඒවා වෙන වෙනම හඳුනාගමු. මගේ මිත්‍රයා මහින්දාගම මෙතුමා පැමිණියා. මගේ හොඳම යාළුවා. මෙතුමාට අල්ලස්සා කොමිෂමට විරුද්ධව මුලින්ම නඩු දැම්මේ මහින්දාගම මෙතුමා. මම කියන්නේ මෙතුමා මගේ හොඳ මිත්‍රයා. මෙතුමා මේ පාර බන්ධනාගාරේ මම බලන්නත් ගියා. හෙටත් මම බලන්න යනවා. හෙටත් මම තුමාගේ යාළුවා. ඒක නවත්තන්නේ නැහැ. ඒ අලුකම තියෙනවා. හැබැයි මෙතුමාට මුලින්ම ඒ අසාධාරණ සිද්ධ වුණේ අපේම ආණ්ඩුවේ තුමා ඇමතිවරකට ඉන්නකොට අපේම ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ කාලේ. ඒක ඇත්ත. ඒක ඇත්ත. නෑ දැම්මා. එතුමාටත් දැම්මා රෝහිතටත් දැම්මා. නෑ පරීක්ෂණයේ නිදර්ශනය මම්මේ කියන්නේ. මම්ම කියන්නේ නඩුව දැම්මේ කවුද? නඩුව දැම්මේ කවුද? ඉතින් මම්මේ කියන්න හදන්නේ නෑ. වක් එහෙලිමත් ඔය කියන්න ඕනේ නෑ. මමයි ලක්ෂ්මන් සෙනත්තයි වගේම ඔබතුමයි මහින්දාවන් රණ්ඩුවේ චොතකල්ලේ තිබ්බනේ. ඉතින් ඒ මමයි ලක්ෂ්මන් රණ්ඩුණා. ඒ වගේ ඔබතුමයි අත රණ්ඩුණා. ඉතින් මම කියන්නේ මං කියන්නේ ඔබතුමා කියන්න කියලා කියන්න ඕනේ නෑ. එතුමා දන්නවා. එතුමාගේ හරි සාක්ෂි දන්නවා. එතුමාගේ හරි සාක්ෂි වගේ මගේ සාක්ෂිත් දන්නවා. එතුමා ඒ වෙලාවේ මානසික වින්ද වදේ. එතුමා මානසිකව වින්ද ඒ වදේ මම දන්නවා හොඳටම. ඒ නිසා මිත්‍රවරුනි අපි මේ වෙලාවේ දේශපාලන වශයෙන් මේ වැඳුම් කර සිද්ධිය වගේම හැම සිද්ධියම දේශපාලන මූණක් දාන්න යෑම වැරදි. මේක විශේෂයෙන්ම අයවැය විවාදයක සුසු නැහැ කියලා මම නෙමෙයි කියන්නේ. කවුද කියන්නේ? මේක විශේෂයෙන්ම අයවැය විවාදයක අවස්ථාවේදී ඒ විදිහට දේශපාලනේ ගාව ගන්න එපයි කියලා කියන්නේ මම නෙමෙයි අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා 2013 දෙසැම්බර් 20 අයවැය විවාද සම්බන්ධ වෙමින් මුදල් ඇමතිවරයාට මෙන්න මෙහෙම කියනවා. I am quoting. විකල්ප වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න ඕනේ. මඩ ගහ ගන්නවට වඩා ඒක හොඳයි කියලා මම හිතනවා. කවුද මේ කියන්නේ? අපේ මහින්දස ජනාධිපතිතුමා. අපේ පාර්ලිමේන්තු ඉඳගින්න නෙමෙයි පිටින්දලා කොට ගසා ගන්න පුළුවන්. බලන්න කොළඹ නගර සභාව රජයේ වැඩ පිළිවෙලට අනුව ඔක්කොම එකතු වෙලා වැඩ කරනවා. එතකොට කොළඹ නගර සභාවේ නගරාධිපති මුසම්මිල් මහත්තයා UNP එකේ. ඒ ගැන අපට ආඩම්බර වන්න පුළුවන්. මොන තරම් ලස්සනද කියලා බලන්න. කොළඹ නගර සභාවේ වැඩ පිළිවෙල. ඒ නිසා කොළඹ නගර සභාවේ අයවැයට පක්ෂව මෙවර විපක්ෂය අපි ඡන්ද දුන්නා. දිතුමා කියනවා ඒ නිසා මේ වැඩ පිළිවෙලට සියලු දෙනාම එකතු වෙමු. ආඩම්බර වැඩක් හදමු. අපි ඒ ගොඩනගාගෙන සඳහා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඉතින් අයවැය විවාදයක් වෙලාවේදී මුදල් ඇමතිතුමා හැටියට ජනාධිපතිතුමා හැටියට මහින්ද රාජපක්ෂතුමා මේ සභාවගාරමේම කියලා තියෙනවා. කොළඹ නගර සභාව UNP තිබුණත් අපි අතුරුසල සහයෝගය දෙනවා. ලස්සන්ට වැඩ කරන එකතු වෙලා ඒ නිසා මේ ආයවැයේදී එකතු වෙලා වැඩ කරමු කියලා තමයි තුමා කියන්නේ. ඉතින් මේ කියන්නේ මහින්දාස්මත් මතුමාමයි. ඒ නිසා මේ මහින්දාස්මත් මතුමාගේම මුදල්ලම තුමා හැදිර වචන මේ. එතුමාම ජනාධිපතිතුමාට වචන. ඔව්. නෑ ඒකට කියන්නේ උත්තරයක් තියෙනවා. මේ මහත්තයා ඒකට උත්තරයක් තියෙනවා. ඊට පෙරදේ තුමා කියනවා සියඹලා ගෝණියේ බර එම ප්‍රදේශයේ සිටින වෙලෙන්දා අඩුකලේ ඒවා ඇටවලට තෙතමනේට ගෝණියට පොතුවලට හැම එකටම බලට අන්තිම ගෝණියේ මුකුත් නැහැ. මේක සියඹලා ඇත්තම නැද්ද කියලා තමයි. ඉතින් ඒ නිසා ඔබතුමාලාගේම ඒකාබද්ධ පක්ෂ මන්ත්‍රීවරු මෑත ආවේ විවාදයේ කියලා රූපහානල් කියලා තිනවා. මේ විවාදයේ හොඳ ඒවා තියෙනවා කියලා.
ඔබතුමාගේ කාලේ විනාඩි 10ට ඉවරයි.
ඔව්. දැන් මම අවසන් කරනවා.
මෙතුමගේ කාලේ ඉවරයි දැන් පැහැදිලි කිරීමට කාලේ කොහොමද දෙන්නේ?
හරි හරි හරි. වී 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 නෝ.
බුදුමඩ මයික් එක දුන්නා.
හා
බම මේ ඇතුලේ ඉඳිය මට මේ කැන්ටිමේ ඉඳිය හින්දා බුදුමගේ මේකට සම්බන්ධ වෙන බරව බුදුමගේ කියනක අහගෙන ඉඳියා. ඔබතුමා මේ බැඳුම් කර සිද්ධියේ සම්බන්ධයෙන් මේ අගමැතිතුමාව සම්බන්ධ කරගන්න එපා මේක අවාසියක් කියන මතයක්
ඔබතුමා. මම එහෙම කිව්වේ නැහැ. මම එහෙම කිව්වේ නැහැ. මම පෙරේදා කරපු කතාව සමහර අර ඔබතුමා කිව්වනේ
දැන් අවසන් කරන්නේ කරු ඔබතුමා
නෑ මම කියන්නේ මම නෑ මම එහෙම කිව්වේ නෑ මම පැහැදිලිවම කිව්වද මේක කොහොම හංගිටියා හරිද එහෙනම් මම කිව්වේ නෑ මම පෙරේදා කරපු කතාව විපක්ෂයේ එක්තරා മന്ത്രിවරේ වැරදි අර්ථ නිරූපණය කළ තුමා සභාවේ තුලම ඉතින් මම එතුමාට කියන්න තියෙන ඔබතුමා අරම වික්කයි කිව්වේ එයාත් සහෝදරයෙක් වික්කෙක්
අවසන් කරමු නේද ඔබතුමා
මම අවසන් කරනවා
හොඳයි ඔබතුමාට මයික් එක දෙන්න වෙලාව කාගෙන්ද කියලා
කියනවා කියපේ කාට
ඔබතුමා කිව්වේ
නෑ මෙතුමාගේ කාලේ ඉවර නිසා මං කියන්නේ අනිත් නෑ එහෙම
සභාපතිතුමනේ ශහන් සේවස මන්තුමාට දෙන්න කාලේ මොකද එතුමා ගිය සුමානේ විනාඩි දෙකක් අලගෙවන්න මුතුමා කාලේ කැපවෙතුනින් ඒක අවස්ථාව දෙන්න
ඒක
දැන් ඔබතුමා කියන්නේ දැන් ඔබතුමාගේ සම්පූර්ණ කතාවට ඊළඟම තමයි අහගෙන හිටියා.
හරිද?
දැන් ඔබතුමා කිව්වා මේකේ අර්ජුන් ඇලෝෂියස් මේ සම්බන්ධයෙන් වක් කියන්න ඕනේ හිටපු මහ බැංකුවේ අධිපතිතුමා වක් කියන්න ඕනේ ඒගොල්ලන්ට වක් කීමක් තියෙනවා. හැබැයි ඔබතුමා අර අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වා වගේම අගමැතිතුමාට මේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා කියලා කිව්වේ නැහැ. හැබැයි අපි කියන්න හදන්නේ මේ දෙන්නට විතරක් නෙවෙයි මේකට අගමැතිතුමාට වක් කීමක් තියෙනවා.
මන්තුමාට තේරුන්නේ නැහැ. මේ අගමැතිතුමා සම්බන්ධයෙන් කෝප් කමිටුවට නෑ මම කියන්නේ මාර ප්‍රශ්නේ මම උත්තර දෙන්නේ දැන් මම උත්තරේ වන් දෙන්නේ
දැන් ඔබතුමා අවසන් කරගත්තොත්
දැන් වර්තමාන හඳුන්නැති මහත්තයා කෝප් කමිටුව තුල අගමැතිතුමා ගැන කියවෙන්නේ නෑ ඒක ගැන කියවෙන්නේ මම මේ රිෆර් කරන්න කිව්වු ඩියුගුණසේකර මහත්තයා කෝප් කමිටුවේ. හරිද? ඒ නිසා ඩියුගුණසේකර මහත්තයා කෝප් කමිටුව තමයි ඒක කියවෙන්නේ. වර්තමානයේ කියවෙන්නේ නැහැ. ඒ නිසා මම ඒකයි කියන්නේ පාර්ලිමේන්තුව හරහා තීන්දුව කරලා මේක පරීක්ෂණය කරොත් මාමයි බෑනයි බෑනව ෂේප් කරන අයයි මාමව ෂේප් කරන අය ඔක්කොම හු වෙනවා. තමුණාද?
දැන් අවසන් කරන්න
මම මේව කියන්න ඔව්
දැන් අවසන් කරන්න
ඒ ඉඳ මේ මට තමුන්නාසලාට වගේ අර්ජුන ඇලෝෂිය ෂේප් කරන්න ඕනෙත් නැහැ
දවල්වාගේ
මට අර්ජුන මහින ෂේප් කරන්න ඕනෙත් නැහැ නේද බොර සභාපතිතුමනි මහ බැංකුව මගටිය වෙච්ච වෙලාවේ පැය 24කින් ඒකාබද්ධ විපක්ෂය තියන්න හදපු මාධ්‍ය සාකච්ඡා නැත්තේ මම නෙවෙයි ඒක නෙවෙයි අර්ජුන එලෝසියස් බෑනව ෂේප් කරන්න පහදර ඒ පැත්තේ අය අය කඩාගෙන ආවා ප්‍රශ්නක් තියා නැත්තුවා තිබ්බනේ ඔ තියර දුන්නත් අපි නෙවෙයි
දැන් අවසන් කරමු
ඒඳ ඒ තියර දුන්නත් බෑනව ෂේප් කරන අය අපිට ඔය බෑනව කීපාරක් හම්බෙලා තියෙනවා අර්ලේගා මන්දිරේ ඒ දවස්වලදී ඒ නිසා කරු සභාපතිතුමනි මේ ප්‍රශ්න තියෙන මෙතන ඒක නෙවෙයි ප්‍රශ්න තියන්නේ මම ඒකාබද්ධ පක්ෂයට කියනවා කරුණාකරලා නැවත වරක් මේකේ දේශපාලනයේ ගාවගෙන මේක පාර්ලිමේන්තුවේ මේ වර්තාව පාර්ලිමේන්තුවේ රාජ්‍යකවත් නීතිපතිතුමාගේ රාජ්‍යකවත් පල්ලෙන්න තියන්න එපා ඔය කරන්නේ ඒක ඒ නිසා ඒ නිසා සභාපතිතුමනි බැඳුම් කර සිද්ධිය වේවා වෙනස් සිද්ධියක් වේවා ඉතිහාසයේ පුරාම වුණා වගේ මේකේ දේශපාලන වශයෙන් යම් යම් දේවල් ගාවගෙන හොරුන්ට පයින් දෙන්න එපා නොදැනුව දැනුවත්ව නොදැනුවත්ව මගේ මිත්‍රයෝ කරන්නේ ඒක මහා බැංකු බඳින්කරේ මහා බැංකු අධිපතිතුමාට විරුද්ධව පැමිණිල්ල රංගියත් මහින්ද අමරවීර අපේ සම්දානේ මහලේකම්තුමා එතුමාගේ කාලේධිකාරි වැඩිහිටි විදුරුනේත් නැහැ ඒ නිසා ඉතුරු ටිකත් හරියට කරන්න දේශපාලන වශයෙන් වැඩ කරන අයගෙන් අයට මුවා වෙලා කටයුතු කරන්න නැතුව කටයුතු කරන්න ඉල්ලා හිටමින් අර ප්‍රෙස් කොන්ෆරන්ස් එකත් හරියට තියන්න කියලා මහින්දානන්ද අලුත්ගම මහත්තුම ඉල්ලා හිටම බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි මිලාර ගෞරව සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා
ආභක්තමනි අතිශයින්ම වැදගත් යෝජනා පිළිබඳ සාකච්ඡාවක් වෙලාව කීයද තියෙනද ගරු සභාපතිතුමනි
ඔබතුමාට විනාඩි 15යි
විනාඩි 10ක් දෙන්න මහින්දානන්ද අලුත්ගම ඔබතුමාට විනාඩි 10කින් කරමු අපි
15න් 10ක් දුන්න ඉතුරු
හරි හරි
විනාඩි 15යි එයින් 10ක් දුන්නම් 5යි ඉතුරු වෙන්නේ
5යි තව 5ක් තියෙනවා විනාඩි 20ක් දේශනා මතුවාගි තිබුණානේ වෙලාව
ඒක නිරෝෂන්
මහත්තයා වෙනුවට ඒක දෙන්න
ආ හරි
අර සභාපතිතුමනි අතිශයින් වැදගත් යෝජනාවක් මේ යෝජනාවේදී මුලින්ම උත්තරයක් දෙන්න ඕනේ අන්ද කුමාර් දිසානායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මූල්‍ය අපරාධ කොට්ටාසේ නීත්‍යානුකූල භාවයේ පිළිබඳව තහවුරු කිරීමක් කරන්න යනවා මන් දන්නේ එතුමා විපක්ෂයේ සංවිධායකවරයා වශයෙන් කොහොමද මේ කටයුත්ත කරන්න කියලා එතුමා නොදන්න නීතිය ගැන කතා කරන්න යාම අභියාචනා අධිකරණයේ මේ වන විට පෙස්සමක් විභාගයට කල්තබල තියෙනවා ඇල්ලේ ගුණවංශ නාහිමියන් විසින් FCID ආයතනයේ නීති විරෝධී
භාවිතාවන්ගේ
එතුමනම කීප නිසා මේ මගේ නිර්වචනයක් නෙවෙයි මහේස්ත්‍රාත් අධිකරණයෙන් මහේස්ත්‍රාත්තුමා විසින් වෙන නඩුවක් විභාග කරන අවස්ථාවේදී ඉතා පැහැදිලි සඳහන් කොට තිබෙනවා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය නීත්‍යානුකූල වන බව ඒකයි මම කිව්වේ මටම ඔයාගේ නඩුව තියාගෙන මම කිව්වේ ඔව් ඒක වෙනම දෙයක් හරි ඒකද ඒක දැන්න තියෙන නෑ දැන්න තියෙන නඩුව මම කියන්නේ මහේස්ත්‍රාත්තුමා විසින් කරන ද ප්‍රකාශය
මම කියන්නේ හම්බෙලා ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි මහේස්ත්‍රාත් අධිකරණයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්තුමිය ප්‍රකාශ කළේ අපදීමේ නඩුවකදී මූල්‍ය අපරාධ කොට්ටාසය පිළිබඳ විමර්ශනය කරන නඩතින්ද නෙමෙයි ඒක දන්නේ නැති ආණ්ඩුවට කඩේ ගියාට අද ඒක දන්නේ නැතුව කරුණු විභාග කරන්න යනවනම් ඉතාම කනගාටුදායකයි මහේස්ත්‍රාත්තුමිය අපදීම ඉල්ලද්දී අපදීම සම්බන්ධයෙන් ප්‍රශ්නෙකදී එතුමිය කිව්වා FCID නීත්‍යානුකූලයි කියලා මහේස්ත්‍රාත්තුමිය හැබැයි අද මූලික අයිතිවාසිකම් නඩු 3ක් මූලික අයිතිවාසිකම් නඩු 3 ශ්‍රේෂ්ඨ අධිකරණ විභාගේ එනවා පළවෙනි නඩුව ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා බැසිල් රාජපක්ෂ මහත්තුමා තිරාන් නලස් මහත්තුමා මූල්‍ය අපරාධ කොට්ටාසයේ නීත්‍යානුකූල භාවයේ පිළිබඳව ශ්‍රේෂ්ඨ අධිකරණය විභාගෙමින් පවතිනවා මේ වෙලාවේ මහේස්ත්‍රාත්තුමිය ගරු අඬිසන මහත්තුමා එතුමිය ඕවා විතරක් නෙමෙයි කිව්වේ පහෙන් පස්සේ සක්කරුවම්බ අධිකරණයට ගේන එක යතුරු ලියන ඒ කරන අය උසාවියෙන් ගියාට පස්සේ FCID එක විසින් විත්තික සක්කරුවම්බ මහේස්ත්‍රාත් අධිකරණය පමුණවන එක උසාවි වහලා තියෙන දවස්වල මහේස්ත්‍රාත් අධිකරණයට සක්කරුවන් යොමු කරන එක මේවත් සදාචාර විරෝධී බව තමයි මහේස්ත්‍රාත්තුමිය ප්‍රකාශ කළේ එක ප්‍රකාශයක් උපුට ගන්න යන්න එපා ආණ්ඩුවට කඩේ ගියාට ඒ නිසා අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ විභාගයේ ලක් වෙන නඩු කාරණයක් මේ. ගරු මූලාසනයේ සභාපතිතුමනි අපේ රටේ අපි දන්නවා සංවර්ධන වේගය එන්න අඩාල වෙනවා 3.8 දක්වා මහ බැංකු වාර්තාවම කියනවා මේ සංවර්ධන වේගය 2016 වර්ෂයේ පළවෙනි මාස 6 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේ 7.8 තිබ සංවර්ධන වේගය තමයි 2015 වර්ෂයේදී 5% දක්වා අඩුුනේ දැන් 6.3% දක්වා අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ඊළඟ අවුරුද්ද අනිවාර්යයෙන්ම ඍණ ආර්ථික වර්ධනයක් වෙන රටක් මේ. ඒ වගේම මතක තියන්න ඕනේ 37.2%කින් ලංකාවේ විදේශ ආයෝජන අඩු වෙනවා. ලංකාව දුප්පත්කමේ දරිද්‍රතාවයේ වැඩිම රට මගේ වෙලාව ගන්න එපා. තමුන්නාසික වෙලාව
යුතුයි. රීති ප්‍රශ්නයක්ලු.
මූලාසන අඩුවට මන්ත්‍රීතුමනි මේක මේ මව්මේ පත්‍රයේ මම සභාගත කරන්න ඕනේ. මේකේ තියෙනවා
FCID නිත්‍යානුකූලයි.
හොඳයි.
හොඳයි. කොහොම මහේස්ත්‍රාත් තීන්දුවක්.
හොඳයි. රීති හොඳයි රීති ප්‍රශ්නයක්
නෙමෙයි. මූල්‍ය අපර.
රටේ සංවර්ධන වේගය අඩු වෙනවා. උද්දමනය වැඩි වෙනවා. විදේශ ආයෝජකයෝ රටින් පිට වෙනවා. කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි රාජ්‍ය මර්ධන යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම ඇර වෙන විකල්පයක් ඇත්තේ නැහැ. ඒ නිසා ගරු මූලාසනයේ සභාපතිතුමනි මම සභාගත කරනවා තමුන්නාසලට අඬු කුමාරි සාරේ මහත්තයාට බලන්න ශේෂ්ඨාධිකරණ ඉස්සරහා විභාග වෙන මූලික ඓතිහාසික නඩුවල අයදුම්පත් මම සභාගත කරනවා මේ ගරු සභාවට. ඒ නිසා ගරු සභාපතිතුමනි අද මේ රටේ ආර්ථිකය කඩා වැටීගෙන යන්නේ. ඒ නිසා මර්ධනයේ හැර වෙන විකල්පයක් මේ ආණ්ඩුවට නැහැ. විකල්ප මත ධර්ම මේ ආර්ථික කඩා වැටීමත් එක්ක ඇති වෙන මහජන නැගිටීම වළක්වන්න පොලිසිය සහ අනිකුත් ආයතන ශක්තිමත් කිරීම ඇර මර්ධනය කිරීම ඇර ආණ්ඩුවට විකල්පයක් නැතිලා තියෙනවා. ඒ නිසා තමයි ආයතනවලට තමුන්ගේ හෙංචයියෝ පත් කරන්නේ. පොලිසිය ඉඳන් සියලුම පරිපාලන නිලධාරීන් දක්වා රාජ්‍ය යන්ත්‍රණයට හවුල් කාර්ය වෙන අද සමහර ආයතන වලට පත් කරලා තියෙන ගරු සභාපතිතුමනි පෙරදිච්ච අපේක්ෂකයෝ අපි දන්නවා පහුගිය කාල පරිච්ඡේදයේ මා සමග කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ අධ්‍යාපනය ලැබුවා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ඊළඟට එතුමා මාත් එක්ක 2009 වර්ෂයේ බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉල්ලනවා බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් එතුමා මම ඡන්ද 50000ක් ගනිද්දි එතුමා ඡන්ද 6000ක් ගන්නයි ගන්නේ ගම්පා දිස්ත්‍රික්කයේ අන්තිමයා ඒ පෙරදිච්ච අපේක්ෂකයා තමයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් කරන්නේ එතුමා දැන් පිනවන්න යනවා තමුන්ගේ වෛරී දේශපාලනේ අරමුණු ඉෂ්ට කරන්න අද මෙරටේ මාධ්‍ය ආයතන මර්ධනය කිරීමේ ලිපියවනවා දෙරණ නාලිකාවට ලිපියවනවා හෙට අන්දර හිරු නාලිකාවට ලිපියවනවා දෙවියන් ඇතුළු පුවප්පත් වලට ලිපියවනවා මේ පෙරදිච්ච දේශපාලන අපේක්ෂකයෝ තනතුරු වලට ලක් කරලා තියෙන්නේ එහෙම තමයි පොලිසියට කරන්නේ එහෙම තමයි රටේ අනිකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට කරන්නේ ඒ නිසා පරාදීන දේශපාලන හෙංච අයලා ටික පත් කරන්නේ මේ රටේ ක්‍රියාත්මක වෙන මේ ආර්ථික අර්බුදයත් එක්ක වැඩි වෙන පීඩණයට මේ ආණ්ඩුවට විසඳුම් නැති නිසා ඒ නිසා උන් අවසාන වශයෙන් කරන්නේ මොකද්ද අද දේපල උපලබ්ධ කිරීමේ බද්දක් ප්‍රාග්ධන බද්දක් ඉදිරිපත් කරලා තියෙනවා සෑම නිශ්චල දේපලක්ම විකිණීමේදී 10% බද්දක් කරනවා අද අපේ අධිකරණ ඇමතුමා මන් දන්නේ මුදල් ඇමතුමා ඔබතුමාත් එක්ක සාකච්ඡා කරලා දන්නේ නිශ්චල දේපල පවරද්දී 10% බද්දක් නම් අපි දන්නවා පහුගිය කාල පරිච්ඡේදවල වඩා නිශ්චල දේපල විකිණීමේ ක්‍රමවේදයද වෙනස් අද තක්සේරු වටිනාකම ගණන් ගන්නවා එදා රුපියල් ලක්ෂයකට මීට පෙර විකුණපු ඉඩමක් මුද්දර ගාස්තු වෙනුවෙන් වටිනාකම සහතික කරපු ඉඩමක් අද ලක්ෂ 40ට වෙළඳපොළ අගය අනුව තක්සේරු වෙන්නේ එහෙම වුණොත් ලක්ෂ 39ක උපලබ්ධි ලාභයක් ලැබෙනවා ඒ උපලබ්ධි ලාභයට 390,000ක අතිරේක ගාස්තු රජයට ගෙවන්න වෙනවා නීතිඥ ගාස්තු වලට මුද්දර ගාස්තු වලට අමතරව තමයි මේ ගාස්තු නියම කරන්න වෙන්නේ මේ රටේ මිනිසුන්ට ගයක් හදාද ගයක් ගන්න ඊදමක් ගන්න නිශ්චල දේපලක් උගල ලාභය ලබා ගන්න තියෙන අවස්ථාව තමයි මේ රජය අහිමි කරන්නේ ඒ වෙනුවට අද තවත් අලුත් නඩු ගාස්තු නියම කරනවා මම දන්නේ අධිකරණ ඇමතුමා කීපිට පැහැදිලි කළා එතුමා මේක ගැන පැහැදිලි කිරීමක් නැහැ කියලා අද සිවිල් නඩු වලට වෙන්න පුනුවම් වන්දි නඩු වලට වෙන්න පුනුවම් ඔබතුමා දන්නවා නඩත්තු නඩු තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණේ අද නඩුව පැවරීමේ ගහස්තුවට නඩුව පැවරීමේ අලුත් ගාස්තුවක් හඳුන්වා දෙනවා ක්‍රමවේදය සහතික කරන්නේ නැහැ එහෙමනම් මේ ගාස්තු ඉතාම පීඩාවට පත් වෙච්ච වන්දියක් ඉල්ලන
දැන් අවසන් කරන්න
වන්දියක් ඉල්ලන දේපල තමුන්ගේ අයිතිවාසිකම් ඉල්ලන තරත්තම් වෙනුවෙන් පවා නඩු ගාස්තු ගෙවන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා
දැන් අවසන් කරන්න
ඒ නිසා මේ රටේ තියෙන අහිංසක ජනතාව හූරංකන රටක් බවට රජයක් බවට මේ ආණ්ඩුව පත් වෙලා ඉවරයි ඒ නිසා ලැජ්ජ තියෙන මිනිස්සුන්ට
දැන් අවසන් කරන්න
මේ අයවැය ලේකණයට අත උස්සන්න බැහැ කියන කාරණේ කියනවා ඒ වගේම ස්ථානීය දඩ නියම කරලා අද මේ රටේ මිනිස්සුන්ට සාමාන්‍ය තරත් එක්ක දරා ගන්න බැරි විදිහේ ස්ථානීය ගාස්තු තමයි අද නියම කරලා තියෙන්නේ. ඔබතුමා දන්නවා වාහනයක් ඉස්සර කරද්දී ක්‍රමවේද කීපයක් තියෙනවා. වාහනයක් ඉස්සර කරද්දී බාධා පැමුණුවොත්, වැරදි ලෙස ඉස්සර කළොත්, ඒ වගේම ඉස්සර කිරීම දිඩු දුන්නොත් මේ හැම එකටම දඩ නියම වෙනවා. අවම දඩේ රුපියල් 500ක්
අවසන් කරන්න.
දඩේ මේ නියම ඉවර කරනවා ගර සභාපතිතුමනි. ඉතින් මේ අනුපාතිකව මේ දඩේ ඉවර කළොත් එහෙම වාහනයක් පදවන්න මේ රටේ මිනිස්සුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ ඉතාම නින්දිත බදු ප්‍රතිපත්තියක් තමයි මේ රජ අනුගමනය කරන්නේ. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තිය අකුල ගන්න බලපෑම් කරන්නේ කියන ඉල්ලීම කරමින් නිහඬ වෙනවා. ස්තුතියි.
ඊළඟට ගරු හොනබල් මිසිස් ශාන්ති ශ්‍රීකන්දරා සහ
கௌரவ தலைமைதாங்கம் தலைவர் அவர்களே, இன்று இந்த சட்டம் நீதி ஒழுங்கு தொடர்பான இந்த விவாதத்திலே பங்கு பெற்றுவதற்கு சந்தர்ப்பம் தந்தமைக்கு முதலில் நன்றி கூறிக்கொள்கின்றேன். இங்கு என்னுடைய இன்றைய இந்த முன்வைப்புகளில் இங்கு இதன் முன்பு ஆட்சி செய்தவர்கள் எவ்வாறான வரன்முறைக்கு அப்பாற்பட்ட வேலைகளை செய்தார்கள், அல்லது இப்பொழுது ஆட்சி செய்து கொண்டிருப்பவர்கள் எவ்வாறான சட்டத்துக்கு புறம்பான நீதிக்கு புறம்பான வேலைகளில் செய்து கொண்டிருக்கின்றார்கள் என்பது பற்றிய எந்தவிதமான கருத்துக்களையும் நான் முன்வைக்கவில்லை. இங்கு இந்த யுத்தத்திலே மீண்டெழுந்த வடக்கு கிழக்கு மக்கள் இந்த சட்டம் நீதி ஒழுங்கு தொடர்பாக எதிர்கொள்கின்ற பிரச்சனைகள் என்ன என்பதனை நான் இங்கு முன்வைக்க விளைகின்றேன். யுத்த காலத்திலே இந்த வடக்கு கிழக்கு பகுதியிலே இந்த ஒழுங்கு ஒழுக்கம் என்பன மிகவும் உன்னிதமாக போற்றப்பட்டது. அங்கு வாழ்கின்ற மக்களுக்கு அந்த யுத்த நேரத்திலே இந்த ஒழுக்கத்தை பற்றியோ ஒழுங்கை பற்றியோ பெரிய அச்சுறுத்தல் எதுவுமே இருக்கவில்லை. ஆனால் இந்த யுத்தம் முடிவுக்கு கொண்டு வரப்பட்டதன் பின்பு இந்த சட்டம் நீதி ஒழுங்கு என்பன எவ்வாறான ஒரு நிலைப்பாட்டில் உள்ளது என்பதனை நாம் சீர்தூக்கி பார்க்க வேண்டியவர்களாக இருக்கின்றோம். 7 வருட காலத்திலே இந்த வடகிழக்கு பகுதியிலே இந்த சட்டம் நீதி எதை நிலைநாட்டி இருக்கின்றது, எதை செய்ய தவறு இருக்கின்றது, இதனாலே இந்த மக்கள் எதிர்கொள்கின்ற பிரச்சனைகள் என்ன என்பதனை நாம் ஓரளவு கூர்ந்து ஆராய வேண்டியவர்களாக இருக்கின்றோம். அங்கு வாழ்கின்ற மக்களுக்கு இன்று இந்த சட்டம் நீதி நியாயம் என்பன கிடைக்காத ஒரு ஏமாற்றப்பட்டவர்களாகவே இன்றும் மக்கள் வாழ்ந்து வருகின்றார்கள். அவர்களுக்கான ஒரு இயல்பான வாழ்க்கை நிலை, ஒரு நிம்மதியான வாழ்க்கை முறை என்பன அமைத்து கொடுக்கப்படாத நிலையிலேயே மக்கள் வாழ்கின்றார்கள். இதற்கு பல்வேறு விதமான உதாரணங்களை கூறலாம். இதில் முக்கியமாக ஆனரவில் உள்ள உப்பளம் தொழிற்சாலை, மன்னாரில் உள்ள உப்பள தொழிற்சாலைகளை தனியாருக்கு விற்கப்படுக போகின்றது என்ற இந்த செய்தியும், அதனோடு தொடர்ந்து அதை காப்பாற்றுவதற்காக அந்த மக்கள் ஒரு எதிர்ப்பு போராட்டத்தை நடத்த விளைவதையும் நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். இந்த உப்பளங்கள் என்பது அங்கும் அந்த வாழ்கின்ற மக்களுக்கு வேலை வாய்ப்பை கொடுக்கின்ற, வருமானத்தை கொடுக்கின்ற ஒரு மூல வளங்களாக இருக்கின்றது. இவற்றை ஏன் இந்த அரசு தனியாருக்கு விற்பதற்கு நடவடிக்கை எடுக்கின்றது என்பதனை நான் அந்த மக்கள் சார்பாக இந்த உயரிய சபையில் ஒரு கேள்வியை முன்வைக்கின்றேன். தயவு செய்து இந்த யுத்தத்திலே தோற்று போன மக்களை மீண்டும் மிதிக்கின்ற வகையிலே, அவர்களை மீண்டும் வருத்துகின்ற வகையிலே எந்த விதமான நடவடிக்கைகளிலும் ஈடுபடாதீர்கள். எமது நாம் உங்களிடம் எதனையும் கேட்கவில்லை. எங்களை எமது மக்களை ஒரு இயல்பான வாழ்க்கையிலே, ஒரு சுமூகமான வாழ்க்கையில், ஒரு பாதுகாப்பான வாழ்க்கையை வாழ்வதற்கு வழிவகுத்து கொடுங்கள். இன்று வடபகுதியிலே 1.5 லட்சத்துக்கு மேற்பட்ட ராணுவம் குவிக்கப்பட்டிருக்கின்றது. இந்த 2014 ஆண்டு வரவு செலவு திட்டத்திலே 28,000 கோடி ரூபாய் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. ஆனால் இந்த சட்டம் பாதுகாப்புக்கு அங்கு என்ன உறுதிப்பாடு இருக்கின்றது என்பதனை கேள்விக்குறியாக உள்ளது. ஏன் கஞ்சா கடத்தலை இவ்வாறான இந்த ராணுவம் போலீசினால் கட்டுப்படுத்த முடியவில்லை? இதனை விடுத்து இந்த இங்கு வாழ்கின்ற மக்களுக்கு இங்கு இருக்கின்ற நிர்வாகங்களிலே பல சிக்கல்களை மக்கள் தொடர்ந்து எதிர்பார்த்து கொண்டிருக்கின்றார்கள், தொடர்ந்து எதிர்கொண்டு கொண்டிருக்கிறார்கள். இவற்றை ஒரு கணம் சீர்தூக்கி பார்த்து இந்த வடகிழக்கு பகுதியிலே இந்த சட்டம், நீதி, ஒழுங்கு என்பன எவ்வாறான முறையில் உள்ளது, இவற்றுக்கு ஏன் அச்சுறுத்தல் வருகின்றது, இவற்றை ஏன் இங்கு நிலைநாட்ட முடியாமல் இருக்கின்றது என்பதனை நாம் சீர்தூக்கி பார்க்க வேண்டியவர்களாக இருக்கின்றோம். இங்கு வாழ்கின்ற யுத்தத்தில் தோற்று போன மக்களுக்கு மட்டுமல்ல, எமது தமிழ் தேசிய கூட்டமைப்பின் தலைவரும் இந்த 8வது பாராளுமன்றத்தின் இந்த நாட்டின் எதிர்கட்சி தலைவரும் ஆகிய எங்களுடைய கௌரவ ரா சம்பந்தன் ஐயா அவர்களுக்கு அந்த எதிர்கட்சி தலைவருக்குரிய வாசஸ்தலம் ஒரு வருடங்கள் முடிவடைந்தும் இதுவரை வழங்கப்படவில்லை. எமது தலைவருக்கு இந்த நிலை என்றால் எமது மக்களின் நிலை எவ்வாறு இருக்கும் என்பதனை ஒரு கணம் நான் இங்கு ஒரு கேள்வியாக முன்வைக்கின்றேன். கடந்த வாரம் கௌரவ பிரதம மந்திரி அவர்கள் இங்கிருக்கின்ற பாராளுமன்ற உறுப்பினர்கள் வசிக்கின்ற அந்த வாசஸ்தலங்கள் வசதியாக இல்லை என்ற ஒரு கருத்தை முன்வைத்தார். சாதாரணமாக இந்த பாராளுமன்ற உறுப்பினர்களுடைய வாசஸ்தலத்தினுடைய வசதிகள் வாய்ப்புகள் பற்றி நோக்குகின்ற நீங்கள் ஏன் எங்களுடைய தலைவரது வாசஸ்தலம், அவருடைய முதுமையான வயதில் அவர் வசதியற்ற ஒரு வாசஸ்தலத்தில் தொடர்ந்து வசித்துக் கொண்டிருக்கின்றார்? அது மட்டுமல்ல, அவரது பாதுகாப்புக்கென வழங்கப்பட்ட வாகனங்கள் ஏறக்குறைய 25 வருடகால பழமை பொருந்தியவை. அவ்வாறு பழமை பொருந்திய ஒரு வாகனத்தினால் எவ்வாறு எங்களுடைய தலைவருக்கு பாதுகாப்பை வழங்க முடியும் என்பதனை நான் இங்கு கேள்வியாக கேட்க விளைகின்றேன். ஆகவே எமது தலைவருக்கு இந்த நிலை என்றால் இந்த மக்களுடைய நிலை எவ்வாறு இருக்கும் என்பதனை நான் இங்கு முன்வைக்க விளைகின்றேன். இது மட்டுமல்ல, எங்களுடைய இந்த வடக்கு கிழக்கிலேயே வாழ்கின்ற மக்களை ஏமாற்றுகின்ற வகையில் தொடர்ந்து வேலை வாய்ப்புகளை வழங்குவதில் மக்கள் புறந்தள்ளப்படுகின்றார்கள். அங்கு சுற்றுநிருபங்கள் வெளியிடப்படுகின்றன, பரீட்சைகள் நடத்தப்படுகின்றது, நேர்முக பரீட்சைகள் நடத்தப்படுகின்றன. ஆனால் வேலைக்கான நியமன கடிதங்களோடு அதில் பங்கு பெற்றாதவர்களுக்கு வழங்கப்படுகின்ற நிலைமை தொடர்ந்து நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த நிலைமை மாற வேண்டும். இன்று இந்த வரவு செலவு திட்டத்திலே நாம் பல குறைகளை அல்லது பல திருப்தியின்மைகளை தொடர்ந்து வாதங்களிலே முன்வைத்தாலும் இந்த வரவு செலவு திட்டத்துக்கு நாம் இந்த அரசுக்கு ஆதரவை வழங்கி இருக்கின்றோம் என்றால் எமது மக்கள் நல்லிணக்கத்தோடு, நல்ல ஒரு சூழலோடு, நல்ல மனநிலையோடு வாழ வேண்டும். இங்கு இப்பொழுது அரங்கேறி கொண்டிருக்கின்ற இந்த அரசியல் தீர்வுக்கான இந்த வழிகாட்டலை அல்லது இந்த நடைமுறையை நாம் தோற்கடிக்க கூடாது, அதற்கு எதிர்ப்பு தெரிவிக்க கூடாது என்ற வகையில் தான் எமது மக்களுக்கு ஒரு திருப்தியின்மையான வாழ்க்கை இருந்தாலும், இந்த அரசாங்கத்தினாலே ஒரு சுமூகமான வாழ்க்கையை ஏற்படுத்தி கொடுக்கப்படாது விட்டாலும் இந்த அரசுக்கு நாம் இன்று ஒட்டுமொத்தமாக நாங்கள் ஆதரவு வழங்கி இருக்கின்றோம். இந்த நிலைமைகளை கருத்தில் கொண்டு இந்த சட்டம் ஒழுங்கு நீதியை நிலைநாட்டுவதில் ஒரு சுமூகமான நிலையை ஏற்படுத்த வேண்டும். இன்று கொக்குளாயிலே ஒரு தனியார் காணியிலே, அதிலும் உறுதி காணியிலே புத்தர் சிலை அமைக்கப்பட்டு கொண்டிருக்கின்றது. இது தொடர்பாக அந்த யுத்தத்திலே ஏமாற்றப்பட்ட படிப்பறிவற்ற இந்த நீதிமன்றங்களோ போலீஸ் நிலையங்களோ சென்று பழக்கப்படாத எமது மக்கள் தங்களுடைய சொத்துக்களை, தங்களுடைய உரிமைகளை பெற்றுக் கொள்வதற்காக நீதிமன்றங்களுக்கும் போலீஸ் நிலையங்களுக்கும் சென்று வருகின்றார்கள். அந்த யுத்த காலத்திலே அங்கு பெண்களுக்கு எதுவிதமான அச்சுறுத்தலும் இருக்கவில்லை. இன்று இந்த யுத்தம் முடிவடைந்ததன் பின் சிறு குழந்தைக்கு கூட அங்கு ஒரு பாதுகாப்பு இல்லாத நிலை காணப்படுகின்றது. இந்த நிலையை நீங்கள் வளரவிடக் கூடாது. சட்டம், நீதி, ஒழுங்கு என்பவற்றை வெறுமனே எழுத்திலோ அல்லது வெறுமனே புத்தக வடிவிலோ அல்லது இதற்கான நிதிகளை ஒதுக்கீடு செய்வது, அதிகாரிகளை அங்கு நியமிப்பது போன்ற செயல்களுக்கு அப்பால் எமது மக்களை ஒரு இயல்பான வாழ்க்கை வாழக்கூடிய சூழலை ஏற்படுத்தி தாருங்கள். அந்த எமது இந்த யுத்த காலத்திலே அரச உத்தியோகத்தர்கள் பல பாதிப்புக்கு உள்ளாகி இருக்கின்றார்கள். அங்கு ஒரு இயல்பான சூழல் இல்லாத நிலையில் இந்த இராணுவத்தினால பயங்கரவாதிகளால் பல அச்சுறுத்தல்களின் மத்தியில் எமது மக்கள் தம்முடைய அரச சேவைகளை இழந்திருக்கின்றார்கள். தங்களுக்குரிய ஊதியங்களை பெற்றுக்கொள்ள முடியாது இருக்கின்றார்கள். இன்றும் அதற்காக பல்வேறு வகையான நடவடிக்கைகளில் அல்லது அதற்கு நியாயம் கேட்கின்ற வகையில் அவர்கள் அலைந்து கொண்டு திரிக்கின்றார்கள். இதற்கென விசேடமான ஆணைக்குழுக்களை நியமித்து அந்த யுத்த காலத்திலே பாதிக்கப்பட்ட மக்களுக்கு, பாதிக்கப்பட்ட அரச உத்தியோகத்தர்களுக்கு நியாயம் வழங்குகின்ற வகையில் ஒரு சரியான வழியை சமைத்து கொடுக்கின்ற பொழுதுதான் அந்த வடகிழக்கு பகுதியிலே நீதி நியாயம் என்பவற்றை நிலைநாட்ட முடியும். அந்த யுத்த காலத்தில் எமது பகுதிகளிலே குடிபோதையோ அல்லது குடிபோதையினால் ஏற்படுகின்ற குடும்ப முரண்பாடுகள், பிள்ளைகளிடையே குடிபோதை பழக்கங்கள், பாடசாலை மாணவர்களிடையே முரண்பாடுகள் என்பன இருக்கவில்லை. ஏன் இன்று இவ்வளவு தொகையான போலீஸ் நிர்வாகம், இராணுவங்கள் அல்லது அதற்கென்ற பல அதிகாரிகள் அதற்கான விழிப்புணர்வு கருத்தரங்குகள் நடாத்தப்பட்ட பொழுதும் ஏன் அவ்வாறான ஒரு நீதியை அல்லது நியாயத்தை அல்லது ஒழுக்கத்தை அங்கு நிலைநாட்ட முடியாமல் இருக்கின்றது? இதனுடைய உட்கருத்து என்ன அல்லது இதனுடைய உட்பொருள் என்ன? இந்த போலீஸ் அதிகாரிகள் அல்லது போலீஸ் நிலையங்கள் எமது மக்களை குழப்பி விடுகின்ற வகையில் அல்லது உண்மைக்கு புறம்பாக வாழ்பவர்களுக்கு ஒத்துழைக்கின்ற வகையில் அங்கு நடந்து கொள்வது தொடர்ந்து காணப்படுகின்றது. இந்த யுத்தத்திலே பாதிக்கப்பட்ட, தனது கணவனை இழந்த, தனது பிள்ளையை இழந்த ஒரு தாய் ஒரு வீடை கட்டுவதற்கு, ஒரு லோட் மணலை அகழ்வதற்கு அந்த தாய் படுகின்ற பாடு பல. அவர் கிராம அலுவலர் சந்திக்க வேண்டும், பிரதேச செயலாளரை சந்திக்க வேண்டும், அனுமதிகள் எடுக்க வேண்டும். அவ்வாறு அனுமதிகள் எடுத்தும் ஒரு லோட் மணலை ஏற்றுவதற்கு அந்த தாய் படுகின்ற பாடு. ஆனால் எவ்வாறு டிப்பர் டிப்பராக மணல் அகழ்ந்து செல்லப்படுகின்றது எமது மாவட்டத்தை விட்டு? இதற்கு எங்கிருந்து அனுமதி வருகின்றது? இது தொடர்பாக நாங்கள் எமது ஒருங்கிணைப்பு குழு கூட்டங்களில், எமது பிரதேச மட்ட கூட்டங்களில் அந்த அது சார்பான அரசியல் பிரதேச செயலாளர்களையோ அல்லது அதிகாரிகளையோ நாம் வினாவுகின்ற பொழுது இதற்குரிய அனுமதிகள் மேலிடத்தில் இருந்து வருகின்றன என்று அவர்கள் கூறுகின்றார்கள். இவ்வாறான ஒரு குழப்பமான சூழல் இருந்து கொண்டு இவ்வாறு சரியான முறையிலே நிர்வாகத்தை மேற்கொள்ள முடியாத ஒரு நிலை இருக்கின்ற வேளையிலே இந்த சட்டம், நீதி, நியாயம் என்பதை நாம் எவ்வாறு எதிர்பார்க்க முடியும்? ஆகவே இந்த உயரிய சபையிலே நான் ஒரு கோரிக்கையை விடுகின்றேன். இந்த இவ்வாறு தொடர்ந்து அதிகாரிகளையோ அதற்கான நிதி ஒதுக்கீடுகளையோ அதற்கான விழிப்புணர்வு கருத்தரங்குகளையோ தொடர்ந்து நடைபெறுவது என்பதற்கு அப்பால் அங்க மக்கள் ஒரு இயல்பு வாழ்க்கை வாழக்கூடிய வகையில், சமாதானமான வாழ்க்கையை வாழக்கூடிய வகையில், எமது எதிர்கால இளைஞர்கள் ஒரு நல்ல சமூகமாக உருவாகக்கூடிய வகையில் சூழல்களை ஏற்படுத்தி இந்த சட்டம், நீதி, நியாயம் என்பதை நிலைநிறுத்துவதற்கு நீங்கள் அனைவரும் முன்வர வேண்டும் என்று கூறி நிறைவு செய்கின்றேன். நன்றி.